belki Mısır dönemi, Sadık Arapalı දැසෑම් සිරිදනාම අද දවසේ මේ කෙරෙන්ට යන මහතුම් සත් කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් මා සමග නමස්කාර පාඨය තවරක් සජයනය කරමු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. දවිනුතුනි සෑම් සිදුනාම් සිහිපත් කරගන්න. අද දවසේදීත් මේ කෙරෙන්ට යන මහතුම් සත්කටයුතු දක බලා ගැනීම කැමැත්තෙන් මේ ලෝක ධාතුවේ වැඩවාසය කරන දිව්‍ය බ්‍රහ්මාදියම් පිරිසක් ඉන්නවා නම් ඒ හැම කෙනාම සිහිපත් කරගන්න. ඒ වගේම පිළිගනිමින් ඔබගේ නම් නිදන් මාන්තරගත දිනදනාව ඥාති මිත්‍රාදී මෞදීමාපියම් පිරිසක් ඉන්නවා නම් ඒ සෑම් සිදුනාම් සිහිපත් කරගෙන එයටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරගමු. මා මේ ගාථා පාඨයන් සජ්ජායනා කරද්දී ඔබ සෑම් සිදුනාත් ඒත කීසල් දනාම සීපත් කරගෙන එය කිරීම කරුණාවෙන් මේ සත්කරුළු සහ සම්බන්ධ වෙන්න කියලා හිතින් ආරාධනා කරගමු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා. හොඳයි පින්තුනි, ඒ වගේම සෑම සිරනාම සිහිපත් කරගන්න මේ අනාදිම සංසාරය පුරා පැමිණි ගමනේදී අසත්පුරුෂයන්ගේ දෘෂ්ටි දරාගෙන අසත්පුරුෂයන්ගේ මතිමතාන්තර දරාගෙන රාගය දේශයට මෝහයට පත් වෙලා මේ ලෝක ධාතුවට පහළුණා වූ ලෞතර බුදු පියාණන් වහන්සේලාට, පසේ බුදු පියාණන් වහන්සේලාට, අරියත් බුදු පියාණන් වහන්සේලාට ආදී උත්තමයන් වහන්සේලාට විවිධාකාරයෙන් තමන් විසින් කරගන්න යෙදුණු හිංගි හිංසා අපවාද උපවාද තාඩන පීඩන ඕන තරම් ඇති සියල්ලමත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න. ඒ වගේම බුදුපියාණන් වහන්සේලා මේ ලෝක ධාතු රහන්ලා දීපේ නිවෙන්ට දේශනා කරමු අති උතුම් නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නේ තෝර බේර ගන්න නොහැකි වූ විවිධාකාරයෙන් අපවාද උපවාද කරගන්නට ඇති සියල්ලමත් මේ අවස්ථාවේ සිහිපත් කරගන්න. නොදිනවත් කම නිසා, නොවැටීම නිසා, ඒ උත්තරීතර වූ ත්‍රිවිධ රත්නයේ කෙරෙහි මාගේ සිත කය වචනය කියන තුන්දුරින් යම් ආකාරයකින් වරදක් අවැඩක් අසාධාරණයක් හිංගි හිංසාවක් වචන මාත්‍රයකින් සිදුවලි මාත්‍රයෙන් හෙළ වෙලා තියෙනවා නම් ඒ උත්තරීතර වන්නා වූ ත්‍රිවිධ රත්නයේ මාහට ඒ සියල්ල කෙරෙහිම දසදහස්වර කෝටි ලක්ෂවර කමාකර සිරින සේක්වා කියලා සිවිදනාව ශ්‍රීවිධ රත්නය කමාකර. ඒ වගේම සුපුරුදු පරිදි දවසේ අධිෂ්ඨාන කරගන්න පිළිතුරු නාන දින සසර පුරා පමිණ ගමනේදී ඔබට මුණ ගැහුණු ශ්‍රී සම්බුද්ධ ශාසනයන් කෙරෙහි ඒ ශාසනයන්හි චිර පැවැත්ම උදෙසා විවිධාකාරයෙන් තමන් විසින් කරගන්න දින මහා පින්කම් තියෙනවා. දන්පැන් පූජා කරලා, උපස්ථාන කරලා, වන්දනාමාන කරලා ඒ විවිධාකාරයෙන් ආවාස කුටි භූමි හැදලා දීලා ඒ මහා සංඝරත්නයේ සුඛ විහරණයේ උදෙසා පහසුවෙන් වාසය කිරීම උදෙසා විවිධාකාරයෙන් ඒ තමන් විසින් කරගන්න දින පූජා සත්කාර තියෙනවා. ඒ තුලින් නගාගත්තව මහා නන්ත ප්‍රමාණ පුණ්‍ය ගංගා කුසල ගංගා තියෙනවා. ඒ වගේ මේ ජීවිත කාලය පුරාමත් මේ ගෞතම ශ්‍රී සම්බුද්ධ ශාසනයෙහි චිර පැවැත්ම උදෙසා විවිධාකාරයෙන් තමන් විසින් කරගන්න දින සීලම පුණ්‍ය කුසල ශක්තියෙන් සියල්ලම සිහිපත් කරගන්න. ඒ කරගන්න දින අනන්ත ප්‍රමාණ වන්නා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගාල මහා බලමයි. මේ හේතුවෙන් මේ අද දවස තුරදී මේ ධම්ම දේශනා තුලදී ඒ දහසක් නයින් ප්‍රතිමණ්ඩිත වූ සෝතාපන් ඵලයන් පීඨන්නත් ඉදිරි මාර්ග ප්‍රබල උපසම්පදා කරගන්නත් මේ කරගන්න දෙන සීලම පුණ්‍ය කුසල ශක්තිය නේකාන්තයෙන් හේතු පුනිස්ත්‍රිම වේවා කියලා සියලු දිනාම පින් අදිෂ්ඨාන කරගන්න. ලෞතර අබ්දු පියාණන් වහන්සේගේ අවසරයි. උන්වහන්සේගේ ශ්‍රී හදමණ්ඩලිය උපන්නා වූ සුවසු දහසක් නිර්මල ශ්‍රී සද්ධර්ම රත්නයන් අවසරයි. තුන්කල් වැඩ වාසය කරන අති පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අද ටිකක් විශේෂ දවසක් නේද? අද දවසේ අපේ හැමෝම දන්න කාරණාවක් මම හිතන්නේ මමත් නැවත මතක් කිරීමක් කරන්න. අපේ නෝබල් හාර්ට්ස් කුංචි පුතාලට වසරක් පිරීමේ නිමිත්තෙන් මේ දරුවෝ හැමෝම එකට එකතු වෙලා අද දවසේ මේ ස්වාමීන් වහන්සේලා සියක් නමක් කරෙහි සතාධික දක්ෂිණාවක් කරනවා. අපේ එකට නමකුත් දාලා තියෙනවා නෝබල් හාර්ට්ස් දක්ෂිණ යූපික්කම කියලා, පංචානිසංස මහා පූජාව කියලා. ඉතින් අද දවසේ ඔබට ඒක දැක ගන්න පුළුවන්. මේ දරුවෝ බොහොම සමගියෙන් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය කෙරෙහි මහා උනන්දුවෙන් මහා ශ්‍රද්ධාවෙන් ඒ කටයුතු කරනවා. මම හිතන්නේ ඊයේ දවසේ මේ දරුවෝ බොහොම මහන්සි වෙලා කැප වෙලා ත්‍රිවිධ රත්නය කෙරෙහි ඒ කරන මහා පින්කම මහා පූජාව තමන්ට කරන්න පුළුවන් උපරිම හොඳට කරන්න ඒ පොඩි දරුවෝ පුහුණු වීම කළා. හරි වටිනවා පින්කතුනි. මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරපු සකසල දන් දෙන්න කියලා උන්වහන්සේ විසින් මතක් කරපු ක්‍රමවේදය බොහොම ඉහලින් කරනවා. අපේ මේ පින්වන්ත පිරිස ගාවත් ඒ ගුණේ තියෙනවා සකසල දන් දෙන්න කියන එක. ඒ කියන්නේ තමන් යම් දානයක් දෙනවා නම් ඒ දාණය තමන්ට පුළුවන් උපරිමේ, හැකි උපරිමේ, උපරිම හොඳට මේ මහා පූජාව කරනවා. තමන්ට පුළුවන් උපරිමේ. ඒක හරි මහා ශ්‍රේෂ්ඨ ගුණයක්. මොකද එහෙම කළාම තමයි තමන්ටත් මේ ලෝකේ ලැබෙන්න තියෙන හොඳම දේ උපරිමයෙන්ම ලැබෙන. හොඳම දේ ලැබෙන. මම හිතන්නේ අද ගුරු ස්වාමීන් වහන්සේ ගැන ඔබට නහවල් කාලයේදී මේ දේශනා තුළදී තවදුරටත් මතක් කරලා දේවි. ඒ සම්බන්ධව ඒ අපේ නෝබල් හාර්ට් කුංචි පුතාලා, ඒ වගේම අපේ පාසලේ කටයුතු කරන පුංචි දූලත් බොහොම ඉහුසුලුව මහපින්කට උත්තර සහ සම්බන්ධ වෙච්ච බව කාරණේ තිබුණා. ඔබ හැමෝටම පිටුතුණි ඒවා දැක බලාගෙන සතුටු වෙන්න පුළුවන්. මොකද අපි කවදාකවත් එහෙම දැකලා නැහැ නේද? දැකලා නැහැ නේද? දකින්න අමාරු නේ ඔයගේ වයසේ පුංචි දරුවෝ. හොඳයි. සුපුරුදු පරිදි අපි හැම කෙනාම දවසින් දවස ඉස්සරහට ඇදෙනවා. එතකොට අපි දවසින් දවස මේ දහම ටික ටික අවබෝධ කරගන්නවා. මේ අවබෝධ කරගන්න දහම් ඔබ සියලු දෙනාට මේ දේශනාවලින් ලැබෙනවා. ඒ වගේම ඔබත් අවබෝධ කරගන්න දහම් එකිනෙකනා අතර ෂෙයා වෙනවා. වටිනවායි කටයුත්ත. එතකොට තමයිනි පින්වතුනි හොඳ කල්යාණ මිත්‍ර රැකවන්නේක් ලැබෙන්නේ අපි හැමෝට. මොකද අපි තව කෙනෙකුට දෙයක් දුන්නොත් තමයි අම්මන්ටත් ඒක ලැබෙන්නේ. දැන් මේ වැඩසටහන් කරනකොට ඔබ දකින්න ඕනේ වැදගත් කාරණාවක් තියෙනවා. වටින මේ පින්කමක් ගත්තොත් පින්වතුනි මේ පින්කම ඕනේ නම් පුළුවන් එක්කෙනෙකුටත් කරන්න. නිකන් හිතලා ඒ බලන්නේ. ඒ එක්කෙනෙක් කරනවට වඩා පිංගුතුනි පිරිසක් එකට එකතු වෙලා කරද්දි හරි මනරම් මේ පිංකම්. දැන් එක ස්වාමීන් වහන්සේ නමකටත් පුළුවන්නේ පිණ්ඩපාතේ වඩින්න ඕන නේද? එක නමක් පිණ්ඩපාතේ වඩනවට වඩා හරි තේජාන්විත ගතියක් තියෙනවා නේද? ස්වාමීන් වහන්සේ 100ක් නමක් විතර වඩිනකොට එක පෙරට එක විදිහට. ඒ වගේම තමයි මේ පෙරහැරක් එනකොට එක්කෙනෙක් පෙරහැරේ ඔක්කොම ටික අරන් එනවට වඩා හරි මනරම් නේද? ලොකු පිරිසක් එකට එකතු වෙලා එකම අරමුණට වැඩ කරද්දී මේ ළඟදී ගුරු කුටියේ කරපු සාකච්ඡාවකදී මේ ළඟදී යන ඊර අපේ ස්වාමීන් වහන්සේ නම මතක් කරනවා මේ ආරාමෙ කෙරෙන වැඩ කටයුතු ගැන. මේ ලෝක සත්වයා කෙරෙහි මේ නිවන දෙන්න අනිත් තව කෙනෙකුට. ඒ කරද්දී ගුරුහාමුදුරුවෝ මතක් කළා අපි මේ සියලු දෙනා එකතු වෙලා මේ තරම් මහ විශාල ශාසනික මෙහෙවරක් කරනවා. ඒ මෙහෙවර තව පිරිසකට ඕනි නම් කෙනෙකුට හිතෙන්න පුළුවන් බොහොම උතුම් අදහසක්. නමුත් අදහස උතුම් වුණත් ඕනතරම් මේකට මිල මුදල් තිබුණා මේක කරන්න බෑ. ඒකට හේතුව තමයි සමගි සම්පන්න පිරිසක් හොයාගන්න බැරි නිසා. කවදාවත් කරන්න බෑ. මිල මුදල් තිබුණත් කරන්න බෑ. උන්වහන්සේ මතක් කරේ අපේ මේ ස්වාමීන් වහන්සේලා මේ නේවාසිකව කටයුතු කරන පින්වන්ත පිරිස හැමෝම පිඟුදින එකම සමයකට කටයුතු කරන පිරිසක්. ආන් එකම සමයකට කටයුතු කරන පිරිසක් නිසා ඒ අතර මහ පුදුම සමගියක් තියෙනවා. ඒක පිඟුදින මේ ස්වාමීන් වහන්සේට වචනපද වලින් විස්තර කරන්න පුළුවන් එකක් නෙමෙයි. මොකද ස්වාමීන් වහන්සේ ඒ ගැන හැමදාම අත්දැකීම් ලබන කෙනෙක්. ඒ සමගිය මෙච්චරයි කියලා වචනපද වලින් කියන්න අමාරුයි. මේ කරන කටයුතු පිංගුතුයි කරනවා තිය හිතන්නවත් බෑ මම සාමාන්‍ය මිනිස්සෙකුට. ඒ සමගිය නිසා තමයි කරන්නේ. හැමෝම හැමෝටම උදව් කරනවා. දෙයක් කරගන්න ගියහම. ඒ නිසා උන්වහන්සේලා අතර තියෙන ශක්තිය බොහොම ප්‍රබලයි. කිසිම කෙනෙකුට වැටෙන්න දෙන්නේ නැහැ ලේසි. පොඩි හරි හෙලවිල්ලක් කෙනෙක් ගාව දැක්කොත් අනිත් හැමෝම එකතු වෙලා හදනවා. ඒ වගේම තමයි ඔබ සියලු දෙනාගේ නිවන උදෙසා යම් කටයුත්තක් කරන්න නියමිතයි නැයි යෝජනා වෙලා තියෙනවා නම් Taman හැම කෙනා වහන්සේටම කරන්න පුළුවන් උපරිමයක් ඒ උදෙසා දායකත්වයේ දක්වනවා. අපි විතරක් නෙමෙයි මේ අනගාරික මහත්තුරු අනගාරිකා මහත්මියලා ඒ හැම කෙනාම හරි පුදුම සමගී. ඒ සමගී නිසාම තමයි මේ සාධයක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අපි ස්වාමීන් වහන්සේ තමයි මතක් කරන ගුරුහාමුදුරනේ අපි ටික කාලයකට කලින් ඔබ වහන්සේ දේශනාවල එහෙම මතක් කරනවා අපි මාසෙකට හාල් ටන් එකක් වෙනවා කියලා. ඔබ වහන්සේ දේශනාව මතක් කරලා බොහොම ටික කාලයයි දැන් හාල් ටන් පහක් වෙනවා කියලා මාසෙකට. කිලෝ 5000 මං කියන්නේ මේ ඒ උයනකවත් කරන්න බෑ පිංගුතුනි සමගියක් නැත්තම් මිනිසුන් සල්ලි දීලවත් එහෙම කරන්න බෑ. නික හිතන්නකො මේකද මාසිකව හාල් කිලෝ 5000ක් එන පිරිස වෙනුවෙන් දන් දෙනවා කියලා කියන්නේ මොන සාධයක් සිද්ධ වෙන තැනක්ද කියලා ඔබට හිතා ගන්න පුළුවන්. ඒක කියන්නේ මේක ඔබම පුදුම පිංවන්තයි. මේසා සමගි සම්පන්න මග වඩන පිරිසක් ඉන්න තැනකට ඇවිල්ලා ඉන්න ලැබෙනකට. මම නම් ඊට වඩා ගොඩක් පිංවන්තයි. මොකද ඔබට පැය 24 වෙන්නේ බෑ නේද? පැය 24. පැය 24ම මේ උතුම් පිරිසක් එක්ක ඉන්න ලැබිලා තියෙනවා. මග වැඩුවේ නැතත් වෙනකතර මුළු ජීවිත කාලෙම ඉන්න ඒක ප්‍රමාණවත් මටම. මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්නේ. මම නිවන ගැන නෙමෙයි ඒ කතා කළේ. මුළු ජීවිත කාලෙම සතුටින් ඉන්නේ ඒක ප්‍රමාණවත්. මොකද හරියට ජීවත් වෙන්නේ නිකන් දෙවිවරු වගේ. දෙවිවරුන් හිතනකොට දේවල් පහළ වෙනව නේද? අපිට හිතනකොට දේවල් පහළ වෙනවා. එක රුපියලක්වත් අතේ නැහැනේ මේක තුන. සල්ලි නැහැ. එක රුපියලක්වත් අතේ නැතුණාට උදේට බඩගින්දරක් ආවත් එහෙම දන් වැටෙනකොට දානෙට එක උයලා මේක ලෑස්ති වෙලා තියෙනවා. දාවලටත් එහෙමයි. බේතක් හේතක් ඕනේ නම් ඒක ලැබෙනවා. එක රුපියලක්වත් වියදම් කරන්නේ නැහැ. ඒකට හේතුව සමගිය. ඇත්තටම පිංගතුනි කුංචි ගම්මානයක් නෙමෙයි දැන් මේක. යා ලොකු ගම්මානයක්. මේ ගම්මානේ ඉන්න මිනිස්සු ගාව සල්ලි නැහැ. සල්ලි නැති වුණාට හැමදේම තියෙනවා. ඒ අවශ්‍යතාවයේ එන මිනිස්සු පිරිසට අනිත් පිරිස එකතුලා ඒ ටික කරලා දෙනවා. ඒ පිරිසට මේ පිරිස එකතුලා ඒ ටික කරලා දෙනවා. මහා පුදුම ලෝකයක්. මට කල්පනා වුණේ පිටුතුනේ සල්ලි නැතුව ජීවත් වෙන්න පුළුවන් නේ කියලා මිනිස්සු ඔක්කොම ඔය වගේ නා. මොකද ඔය කියන නිෂ්පාදනය මිනිසුන්ට කරන්න පුළුවන්. එහෙම මිනිසුන්ට කරන්න පුළුවන් බැරි කමක් නැහැ පිටුතුනේ. මොකද ඔය ආරාමයට එන හැමදේම මිනිස්සු විසින් නිර්මාණය කරන දේවල් නිකන් දෙවිවරු හදනේ වනිමේ. මිනිසුන්ට හැමදේම නිර්මාණය කරන්න පුළුවන් නම් මිනිස්සු ඔක්කොම එකම සමයකට ඇදලා ඉන්නවා නම් මිනිස්සු කාටවත් සල්ලි වුන්නේ නැහැ. ජීවිතේ බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. එක රුපියලක්වත් ඕනේ නැහැ. කිසිම ආරවුලක් ભેදයක් නැතුව බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන්. නමුත් මේ කියනේ නිකන් හීන විතරයි. එහෙම මුළු ලෝකයක් එහෙම කරන්න බෑ කවදාවත්. නමුත් අපිට එහෙම වෙන්න පුළුවන්. මේ සුදු මිනිස්සු ගම්මානේ ඉන්නවා. මම පින්වන්ත පිරිස එකතු වෙලා ඒ වගේම මේ බණහන් එනවා අපේ පින්වන්ත පිරිස. ඔබ සියලු දෙනා එකතු වෙලා යමක් කරන්න පටන් ගත්තොත් එහෙම බොහොම සමගි සම්පන්න මේක කරනවා. කෙනෙක් බලා ඉඳද්දී හරිම මනරම් පින්දුනි. පුදුම හිතෙනවා කොහොමද ඒව කරන්න කියලා. දැන් අද පෙරහැරක් තියෙනවා දවල්ට. ඔබ ඒ දැක්කම දකි. පොඩි දරුවෝ ටිකත් එහෙමමයි පින්දුනි. ඒත් පුදුම සමගි. හැමෝම එකම සමයකට වැඩ කරන්නේ. එතකොට අපිට දැක ගන්න පුළුවන් මේ මහා අමුතු ආශ්චර්යය. කොහොමද ඒවා එහෙම වෙන්නේ කියලා. ඔබට දැන් අපිට තේරෙනවා මේක දින ටික ටික කල් යනකොට මිනිසුන් මේ ඔක්කොම විපත් වෙලා තියෙන්නේ මිනිස්සු විසින්ම කර කියාගත් මෝඩ වැඩ නිසා කියලා. නැත්තම් මිනිසෙක් කියලා කියන්නේ පිගති බොහොම ඉහළ මානසික ශක්තියක් තියෙන, පරිකල්පන හැකියාවක් තියෙන, පුණ්‍ය ශක්තියකට ලෝකෙට පහළ වෙන පුංජයක් තමයි මේ මිනිස්සු කියලා කියන්නේ. ඒ මිනිසුන්ගේ මානසිකත්වයට බොහෝ දේවල් කරන්න පුළුවන්. නමුත් අර අවිද්‍යාව තුෂ්ණා නිසා, මෝඩ දෘෂ්ටි මිනිසුන්ගේ ජීවිතවල එකතු වෙච්ච නිසා මිනිසු එකිනෙක වෙන අතර කිසිම සමගියක් නැහැ. එකිනෙක වෙන අතර කෑ කොටා ගන්නවා. කිසිම පදනමක් නැතුව රණ්ඩු සරුවල් වෙනවා. කිසිම පදනමක් නැතුව අසමගිව දුක් විඳිනවා මිනිස්සු. එකම සමයකට මේ ලෝකෙ මිනිස්සු නැති නිසා නේද පිංගුතුනි ඔබට සල්ලි වුණේ? නැද්ද? එකිනෙක වෙනාට තියෙන එකේ කර්මුන්. ඒ නිසා AAIගේ අරමුණු සාක්ෂාත් කරගන්න පොරකනවා. ඒ පොරකන නිසා මොකද වෙලා තියෙන්නේ? ගොඩාක් දේවල් ලෝකෙට බිහි වෙලා. පොලිසි බිහි වෙලා, උසාවි බිහි වෙලා. අපේ ආරාමේ තියෙන 300ක් විතර පිරිසයි. තාම නම් පොලිසියක් නැහැ. මම ගම් පළාතක 300ක් හිටියත් එම් මොකද? පොලිසියක් දාලා STF එකකුත් දාන්නේ. තාම පොලිසි පොලිසිය ඕන වෙන්නේ එහෙම නා. මේකයි වැඩේ. ඔබට මේ වෙනස තේරෙන්නේ නැති. මේ වෙනස තේරුම් ගන්න නම් පිටුතුනි ඔබගේ හිත ටික ටික රාග දේශ මොහින් ඉවත් වෙන්න ඕන. මේ කෙලෙස් වලින් හිත බොඩ බොඩ පහලට පහලට යන්න ඕන. රාග දේශ මොහ වලින් අයින් වෙන්න ඕන මේ හිත. එතකොට සහැල්ලු වෙනවා ඉහළට යනවා. ඉහළට යනකොට රාගදේශ මොහ බර අඩු වෙනවා, පීඩාව අඩු වෙනවා. පීඩාව අඩු වෙන නිසා තව අනිත් මිනිසුත් එක්ක බොහොම සතුටින් ජීවත් වෙන්න පුළුවන් හැකියාව ලැබෙනවා. පීඩාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? අනිත් මිනිසුත් එක්ක ගන්න උත්සාහ කරද්දී අන්න එතන ලොකු ගැට නැති වෙනවා. ඒක පිඟුතුනි පන්සල කියලා එහෙම ගන්නෑ. පන්සලේ ඉන්නවා කියලා ගන්න නෙමෙයි ඔය දිනේ. පන්සලේ හිටියට පිඟුතුනි තමන්ට වෙන වෙනම ඇජෙන්ඩ තියෙනවනේ. තම තමන්ට වෙන වෙනම ක්‍රම වේද තියෙනවනේ සාක්ෂාත් කරගන්න. එහෙනම් මේ පුටුව ගත්තා කියලා අනිත් කෙනත් එක රණ්ඩු වෙනවා. මේකේ වැඩි. ඒ කියන්නේ පන්සලට ඇවිල්ලා තියෙන්නේ නිවන් දකින්න නෙමෙයි. වෙන වැඩකට ඇවිල්ලා තියෙන්නේ. ඒ ආවට පස්සේ මොකද වෙන්නේ? පන්සලේ වුණත් එඟතුණි දානෙ පිගන්නට පුටුවට දානෙන් පස්සේ අර එන යෝගට් ලොරියට හවුදර දෙන ප්ලේන් ටියට ඊට පස්සේ එලාගත් වාඩි වෙන පැදුරට බනහන් ඉස්සරහටම ඇවිල්ලා දාගත් පැදුරට ඔන්න වට විරසකම් ඇති වෙනවා. ඒකට හේතුව රාගදේශ මොහිය අධික ලෙස හරි පීඩාකාරී. සත්වයාට දෙයක් ලබා ගන්න හැමදෙස්සෙම බලාපොරොත්තු වෙනවා. සත්වයාට දෙයක් ළඟා කරගන්න බලාපොරොත්තු වෙනවා. ඒ වුණාට පස්සේ හරිම පීඩාකාරී. මොකද සත්වයාට නොලැබුණා කියලා හැඟෙනවනේ. බුදුම පීඩාවක් ඒක. ආන් ඒ පීඩාවටපත් වුණාට පස්සේ ওই ප්‍රශ්න ඔක්කොම පටන් ගන්නවා. සත්වයාට දෙයක් ලබන්න සත්වෙක් නැති බව වැටහෙනකොට ওই ප්‍රශ්න විසදෙනවා. ඒක නම් පිඟුතුනි බොහොම ආශ්චර්යයි. රමණීයානි අරඤ්ඤානි යත්තන රමති ජනෝ වීතරාග රමිස්සන්ති නතේ කාම ගවිසි. ඒ අත්දැකීම අපි නම් බොහොම හොඳට විඳිනවා. මම ගුරු ස්වාමීන් වහන්සේ නිතර දේශනාවල කියනෝ නේද ඔයගෙන. උන්වහන්සේ මේ මහා සංඝයාගේ මහා ගුණ වර්ණනා කරනවා නේද නේද? ඒ කියන හැම එකම පිංගුතුනි 100 ලක්ෂයක් ඇත්ත. මම ගුරු ස්වාමීන් වහන්සේට ඇහැට කනට ගෝචර වෙන ටික පේන ටික ඔයි කියන්නේ. නා තුන්හාසගේ ඇස් දෙකට පේන්නේ නැති, කන් දෙකට ඇහෙන්නේ නැති මහා පුදුම ආශ්චර්යවත් උතුම් කටයුතු ආරාමයේ සිද්ධ වෙනවා. මොකද පිරිස වැඩි නිසා ගුරුහාමුදුරන්ට හැමදේම පේන්නේ නැහැ. නමුත් තුන්හාසගේ මොනවාරි මාත්‍රයක් හරි පෙවුනොත් මං අහලා තියෙන ඕන තරම් උන්වහන්සේ දේශනාවේ ඔබත් එක්ක එක බෙදා හදා ගන්නවා. ඒ හේතු දෙකක් නිසා. එකක් තමයි ඒක කියද්දි ඔබට පුළුවන් සාදුකාරයක් දෙලා පිංජනිත කරගන්න. ඒ වගේම ඔබගේ හිතත් ඒ தත්ත්වයට නැඹුරු කරගන්න. එහෙම කිව්වහම මොකද ඔබටත් හිතෙනවා අනේ මටත් එහෙම වෙන්න ඕනි කියලා. වෙලා තියෙන පිංගුතුන කියන ගොඩක් සංඝ ගුණ එහෙම මටත් එහෙම වෙන්න ඕනි කියලා හිතුවට එහෙම වෙන්න බෑ. එහෙම වෙන්න පුළුවන් එක මොහොතකට. එච්චරයි. සංගුණ කියන ඒවා පිඟුතුනි මතුවෙන ඒවා. මතුවෙන ඒවා කියලා කියන්නේ ඔබ ගාව සංගුණ නැද්ද? දැන් නැද්ද? තියෙනවා. සංගුණ කියන ඒවා පිඟුතුනි පිහිටලා තියෙනවා. සාමාන්‍ය හිතක තියෙන ස්වභාවයක් තමයි සංගුණ කියලා කියන්නේ. අරියතුන් වහන්සේගේ ගුණ කියලා කියන්නේ නිර්මල හිතක ස්වභාවය. ඊතර මොනවද වෙහිලා තියෙන්නේ? කෙලස් වලින් වෙහිලා තියෙන්නේ. කෙලස් වලින් නිදහස් වෙනකොට අර නිර්මල හිතක තියෙන නිර්මලකම මතු වෙන්න ගන්න උඩට. අන්න ඒ වට කියනවා සංඝ ගුණ කියලා. එතකොට කෙලස් අඩු වෙනකොට තමයි ඒවා මතු වෙන්න ගන්න. ඒක මමත් එහෙම කරනවා කියලා හිතාගත්තර කරන්න බැරි. දැන් මේ සමගිය ගැන එහෙම කිව්වහම අපේ මේ පින්වන්ත පිරිසට අපිටත් හිතෙනවා මොකක් කරන්නද? අන්න ඒ වගේ ඉන්න. ඉතින් ඔබට ඒ වුණාට හිතෙනවා මොකද්ද? මම ඒ වගේ වුණාට අනිත් උන් එහෙම නැහැ නේ කියලා හිතෙනවා. මම නම් එහෙම බොහොම සමගි සම්පන්නයි. මම හරි කැමතියි සමගියට. මම හරි කැමතියි අනිත් අයත් එක්ක එකට ජීවත් වෙන්න සතුටින්. නමුත් අනිත් උන් එහෙම නැහැ. මම මොනව කරන්න ගියත් මගේ එකට කඩාපයින් එක තමයි කරන්නේ. අන්න එහෙම හිතෙනවා. සමහර වෙලාවට කෙනෙකුට එහෙම හිතිලා ඇති. නවතු හිතන එක හරිද? මොකද කියන්නේ? ඈ? ඉතින් මං හරි සමගි සම්පන්නයි. ඔය හිතන එක හරිද වැරදිද? ඔය හිතන එක වැරදි. ඔබට ඔය ඔහොම හිතන නිසා තමයි ඔය සමගි නැත්තේ. නවතු අපිට හිතන්නේ එහෙම නෙමෙයි. මොනවා කරන්න කියද්දි ඉතින් මං හොඳයි නේද? නේද? එහෙම කියන මං හොඳයි කියන්නේ. හැමදේම කරන්න ගියත් මං හොඳයි. කවුද නරකද? අනිත් අය තමයි නරක කරන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා, සමන් වහන්සේ කියනවා බොහොම මේ සංඝයා වහන්සේලා බොහොම සමගි සම්පන්නයි කියලා. ඒක ඇත්ත, උන්වහන්සේ කියන කතාව ඇත්ත. මට ඕනි එහෙම ඉන්න. නමුත් අනිත් අයට එහෙම උමනාවක් නැහැ නේ. ඔන්නෝම හිතෙනවා. ඕම හිතිච්චකම මොකද දන්නද එන්නේ? අන්නේම හිතන පස් දිනේ හිටියොත් එහෙම එතන සමගියක් තියනවද? ඈ? එතන සමගියක් නැහැ. එහෙම හිතන 10 දිනේ හිටියොත් එහෙම එතන කොහොම සමගියක් නැහැ. මේ වගේ ඉදර 50ක ඉදිරියට එතන මිනිස්සුත් නැහැ මුන් එක්කම මරා ගන්න. මිනිස්සු ඉතුරු වෙන්නේ නැහැ. ඒ එහෙම හිතන එක හරි වැරදි. කවදාවත් එහෙම හිතන්න එපා බෙගිදලා ඔම ඔබගේ ඔබගේ හිතට මාත්‍රයක් කරවම හිතුනොත් එහෙම ඒ හිතනකොට මේක ගිල ගන්න මොන විකාරයද ඔයිතෙන්නේ කියලා. ඒ කියන්නේ මං හරි අනිත් අය එහෙම කරන්නේ නැති නිසා තමයි මේව කරගන්න බැරි කියලා. නෑ එහෙම නෙමෙයි. එහෙම හිතන්න එපා. ඉතින් මම මේ සමගිය ගැන කතා කරේ පිඟුදින අදත් ඔබට අර පුංචි පුතාලගේ සමගිය දැක ගන්න පුළුවන්. එකම සමයකට එකතු එකතු වුණාට පස්සේ වයස් ભેදයක් නැතුව මහා පුදුම සහගත දේවල් කරන්න පුළුවන් බව. මම දන්නේ හැම දෙයක්ම ඒ පුංචි දරුවන්ට ලැබුණේ මේ ගුරුවරුන්ගෙන්. ඒ දරුවන්ව බලා ගන්න, මේ දරුවන්ට හරිමඟ කියලා දෙන ඒ ස්වාමින් වහන්සේලාගෙන් සහ ඒ අනගාരികා මහත්මීලාගෙන්. ඒ වගේම අපේ සීර ශ්‍රාවිකා මහත්මීලාගෙන් ඒ සීළු දෙනාගේ ගුරුහරුකම් ආදර්ශ අවවාද නිසා තමයි මේ දරුවෝ එහෙම හැදිලා තියෙන්නේ. හරිම වටිනවා. ඒක තනි කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි කවදාවත්. දැන් අපි හැමෝම කැමතිනේ පිඟුතුනි විරාගයටපත් වෙන නේද? මේව නේද කැමති? හැමෝම කැමති මේ තියෙන කෙලෙස් බරෙන් නිදහස් වෙන්න. ඇයි ඒ? කෙලෙස් එක ජීවත් වෙන එක හරිම පීඩාකාරී නිසා. මේ කෙලෙස් වලින් නිදහස් වෙන්න හරි හැමෝම කැමති. කෙලෙස් වලින් නිදහස් වෙන්න පුළුවන් බොහොම පැහැදිලි ක්‍රමවේදයක් බුදු පියන් වහන්සේ දේශනා කරලා තිනවා. අපේ ගුරු ස්වාමීන් වහන්සේ ඒක අපිට තේරෙන භාෂාවෙන් බොහොම ලස්සනට විග්‍රහ කරලා දීලා තිනවා. ඔය විග්‍රහ කරලා තියෙන සද්ධර්මයේ ක්‍රමානුකූලව තමන්ගේ ජීවිතවල එකතු කරගන්න එක තමයි අපි දිනපතා කරන්නේ. තම තමන්ට ගෝචර වෙන විදිහට තම තමන්ට පැහැදිලි විදිහකට ඒක එකතු කරගන්නයි තියෙන්නේ. දැන් අපි හැමෝම දන්නවා කාරණාවක් මොකද්ද? මේ ලෝකේ ඔක්කොම ප්‍රශ්න ටික පටන් අරගෙන තියෙන්නේ මේ ලෝකේ නැති දෙයක් තියනවා කියලා හැඟෙන නිසා. ආන්ගේ නැති විදිහ නැති බව පූර්ණ වශයෙන් යම් දවසක වැටහුණා නම් මේ ප්‍රශ්න ඔක්කොම අවසන් බව අපි හැමෝම දන්නවා. මං හිතන්නේ ඒක දැන් මේ හැමෝම දන්නවා ඇති. ඒක නොදැන ඉන්න විදිහක් නෑ. දැන් මොකද කාලය දිස්ස බනහන පිරිසක් නිසා සියලුම ප්‍රශ්න වලට එකම එක හේතුවයි තියෙන්නේ. ඒ තමයි මේ ලෝකේ නැති දෙයක් තියෙන බවක් හැඟෙනවා. ඒක හැඟෙන බව හැඟෙනවා කියලා එහෙම නිකන් කියන්න බෑ පිටුතුනි. දේශනාවක ඔබ බණහගෙන ඉන්නකොට දේශකයන් වහන්සේ ඇවිල්ලා ඉවරලා කියනවා හැඟීමක් ඕක කියලා. මෙහෙම කිව්ව ගමන් හැඟීමක් කියලා කිව්වට එහෙම තේරෙන්නේ නැහැ. ඒක ඔබට වැටහිලා ඉන්න ඕනේ ඒක හැඟීමක් කියලා. එතකොට තමයි ඒක ඔප්පු වෙන්නේ. දැන් අද පාන්දර දේශනාවක් තිබුණා. අර වෙනත් රටක පිරිස එකතු වෙලා මහා පින්කමක් කරනවා. ඒ පිරිසට මතක් කරපු කාරණාවක් තිබුණා. ඒ තමයි පිඟුතුනි ඔබ දැන් හොඳාකාරම දන්නවා මේ 11 මහ ගින්නක් කියලා එකක් තියෙනවා. එහෙම තියෙනවනේ නැද්ද? තියෙනවද? නැමඩෝ 11 මහ ගින්න කියලා එකක් තියෙනවා. කාටද ඒක තියෙන්නේ? කාටද තියෙන 11 මහ ගින්න? මටද? අපිට 11 මහ ගින්නක් තියෙනවා. ආන්ගේ 11 මහ ගින්න උපදින්න මූලික වෙච්ච හේතුවක් තියෙනවා. මොකක්ද ඒ? අවිද්‍යාව තෘෂ්ණා නිසා හටගන්න ජාති. ඒක නිසා තමයි 11 මහ ගින්න හටගන්නේ. මරණය කියලා එකක් විද්‍යාමාන වෙන්නේ ඒක නිසා. යම් පිච්චන් නලපති තම්පි දුක්ඛයක් විද්‍යාමාන ඒක නිසා තමයි පිඟුදී මං කැමතිසේ මට ලැබුණේ නෑ කියලා ඔබට හැඟින්නේ වෙයි. මං අකමැති එකෙක් මං ළඟට ආවනේ. මං කැමති කෙනෙක් මගේ ජීවිතෙන් අයින් වුණානේ. මං අකමැති විදිහට දේවල් සිද්ධ වෙනවනේ. ඔන්නෝම මේ මානසිකත්ව පහළ වෙන්නේ 11 මහගින්න ලක්ෂණ පෙන්වන්නේ. 11 මහගින්න ලක්ෂණ කියලා කියන්නේ 11 මහගින්න තමයි ඔය. ඔන්නෝම සිතුවිලි ඇහෙලි වෙලා පෙන්නේ අධිකලස මේ හිත පීඩාවටපත් වෙනවා. ඕකෙන් නිදහස් වෙන්න නම් ඔය ඕක ඇතුලේ හිර වෙලා ඉන්න සත්‍යය විනාශ කළ දාන්න. සත්‍යය සහ සත්‍යය අනුබද්ධව ගොඩනැගෙන ලෝකේ. ඕක තමයි ඔබ දැන් තේරුම් අරන් ඉන්නේ කොටස. ඔන්නෝක බිඳ ගන්න විවිධ විදිහට පහසු පහසු ක්‍රමවේද එක එක විදිහට ඔක දකින්න පුළුවන් ආකාර තියෙනවා ඔකේ බිඳ ගන්න. දැන් අපිට පුළුවන් මෙන්න මෙහෙම දකින්න. හැමෝම හැරෙන්නේ නැත දකින්න වෙන්නේ. හැරුණාම තමයි පේන්නේ. හරි. හැමෝම අවදින් දෙන්නේ. හොඳයි අවදින් ඉන්නවා. එතකොට මොකද කිව්වේ? 11 මහා ගින්න නිරෝධ කර ගන්න නම් ඔය ජාති නිරෝධය වෙන්න ඕනි. ඔය ජාති නිරෝධය වෙන්න නම් ඒක වෙන්න පුළුවන් ආකාර එක එක විදිහට විග්‍රහ කරගන්න පුළුවන්. හැබැයි හැම එකකින් වෙන්න ඕන අවිද්‍යාව තුෂ්ණා පහන්න වෙන එක තමයි. ඒක හරි. මොකද උතන 11ක් තියෙනවා. ඕක චතුරාර්ය සත්‍ය හතරට යොමු කළාට පස්සේ 44 ආකාරයකින් ඔය පිළිබඳ විස්තර කරගන්න පුළුවන්. ඒකට කියනවා 44 ආකාර ඥාන දර්ශනීය කියලා. ඒකට අතීත අනාගත වර්තමාන කියලා කාල තුනකුත් යොමු කරාම 77 ආකාරයකට ඕක ගැන විග්‍රහ කරගන්න පුළුවන්. ඒක ඉගෙන ගන්න ඕනේ වනේ මේ පිඟුතුනේ. ඔබ මේක කටයුත්ත හරියාකාරව කරනවා නම් ඔබට තේරෙන මොකද්ද කියන්නේ කියලා. නැත්තම් ඉතින් මොකද වෙන්නේ? ධම්මා සංඥාන ධම්මා සම්බෝධ අප්පටි වේදා තන්තා කුලක ජාතා වගේ මීය කාල දාපු නූල් පන්දුවක් වගේ මොකද වෙන්නේ? මේ ධහම මුල මැද අග හැම තැන මොන වෙනවද? අවුල් ජාලයක් බවට පත් වෙනවා. ඒවට ඉතින් හේතු තියෙනවා පිටුනේ. ප්‍රධාන හේතුව තමයි මොකද්ද? ඔබ මේ ධහම ඇසුරු කරන්න දුකින් නිදහස් වෙන වෙන කිසිම දෙයකට පාවිච්චි කරන්න නම් එපා. ලෝකමාරුවක වැටෙනවා. ඒ කියන්නේ ඔය ගින්දි මේ ඔය දුක්ඛඳින් නිදහස් වීම උදෙසාම මේ සියලු දේ කරන්න වෙන නම් දෙයකට කරන්න එපා. කරොත් අමාරු වැටෙනවා. අනිවාර්යෙන් පැටලෙනවා. ආයෙ අහන්න දෙයක් නැහැ ඒක. නමුත් දුකෙන් නිදහස් වීම උදෙසා නම් ඔබ මේක ධම්ම පාවිච්චි කරන ඔබ කවදාකවත් ඔබට ඔය ධම්ම පැටලෙන්නේ නැහැ. දැන් මේ 44 ආකාරයක ඥාන දර්ශනය කිව්වට පස්සේ දැන් මොකද කරන්නේ? මොකද කරන්නේ? පොතක් කියෙන් පෙරලගෙන 44 ලියලා පාඩම් කරගෙන ඊට පස්සේ ඒක තුනෙන් වැඩි කරලා එකකට තුන ගානේ දාලා 77ක් හදාගෙන මුලින් ඉඳලාකට 77 කී කී ඉන්න තියෙන්නේ. ඒකට ඕනම් පහනකුත් පත්තු කරන්න හරි. නැත්තම් අඳුගුරුකුත් පත්තු කරන්න. ඒක හරියනවද? එහෙම වෙන්නේ නැහැ. ඒව පිළිගන්නේ ඔබට ස්වභාවිකව තේරෙන හරින්නේ. ඒකට කරන්න ඕන දේ කරාම ඔබට තේරෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙහෙම දකින්න. මොනවද දකින්නේ? හැරෙන්න ඕනේ. අපිට පුළුවන් මෙන්න මෙහෙම දකින්න. දැන් ඔබගේ අතින් ඔබගේ මංගල මුද්ද නැති වුණා. කමන්නේ දෙක. මුද්දක් නැති වුණා. දැන් ඔබට හිතෙනවා එක්තරා භාජනයක් ඇතුලේ මේක වැටුණා ඇති කියලා මේක ඇතුලේ. දැන් ඔබට ඒක ඇතුලේ ඒක හොයාගන්න ඕව මොකද කරන්නේ? ඔබගේ මුද්ද නැති වුණා. ඒක තියෙන්නේ මෙන්න මේ භාජනය ඇතුලේ කියලා දැන් ඔබට හිතෙනවා. දැන් ඒක ඇතුලේ බඩු පුරවලා තියෙන එක එක જાතිව දාලා. දැන් ඔබට ඕනි එක හොයාගන්න. මොකද කරන්නේ? මේ වාදනේ හැම තීලි ඉවරලා බලනවාද? නෑ නෑ. මොකද කරන්නේ? ඒකේ තියෙනවා එකින් එක අරගෙන ඉහලා පැත්තකින් තියනවා. ඒ ටික වෙන්වෙන් කරලා බලනවා. අයින් කරලා බලනවා. අහක් කරලා බලනවා. අර එකට එකතු වෙලා තියෙන වාදනේ තියෙන බඩු ටික මොකද කරන්නේ? ඒ ටික වෙන් කරනවා. වෙන් කරලා ඉවරලා පැති පැති වලින් තියලා බලනවා මොකක් තියෙනවා කියලා. මුද්ද තියෙනවද කියලා බලනවා. එතකොට තියෙනවා නම් තියෙනවා කියලා පේන්නේ නැද්ද? පේනවා. නැත්තම් නෑ තමයි. දැන් ඒක ඔබ ප්‍රත්‍යක්ෂ කරගන්නේ කවුරු හරි කියන නිසාද නැත්නම් ඔබ මේ පරීක්ෂණය කරලා බලලාද? කරලා බලලා. එතකොට පින්වතුනි ඔය හිත 100ට 100ක් පිළිගන්නවා. එතන මොකක් නැහැ කියලාද? ඔය මුද්ද එතන නැහැ කියලා. අන්නේ ප්‍රත්‍යක්ෂතාවයට හිත ආවේ නිකන් නෙමෙයි. මොකක් කළාද? ඒ උදෙසා යම් කටයුත්තක් කළා. පොඩි පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණේ කොහොමද කළේ? අර එකට එකතු වෙලා තියෙච්ච බඩමුට්ටු ටික මොනව කරලා බැලුවද? ඒවා වෙන් කළා බැලුවා. එක කෑල්ලක් අයින් කළා බැලුවා එතන මුද්ද දිනවද කියලා නෑ. තව එකක් අයින් කළා බැලුවා ඔහොම කියලා මුළු භාජනයේම තියෙන ටික අයින් කළා. අන්තිමට ඒ භාජනයත් පොඩ්ඩක් උස්සලා බැලුවා යටවත් තියෙනවද කියලා. තමම් වන්න ප්‍රත්‍යක්ෂ කරගත්ත මේ තැන කිසිම තැනක මුද්ද නෑ කියලා. අන්න එතකොට මේ මනසට දැනෙන ප්‍රත්‍යක්ෂතාවයක් තියෙනවා මෙතනනම් මුද්දක් නෑම තමයි කියලා. ඒ ප්‍රත්‍යක්ෂතාවයයි කෙනෙක් ඇවිල්ලා කියනවා ඔබට හිතනවා නමුත් මුද්ද ඔතන නැති කියලා. කෙනෙක් ඇවිල්ලා කියනවා ඔතන මුද්ද නෑ කියලා. අන්න එතකොටත් ඔබට ප්‍රත්‍යක්ෂතාවයක් ඇති වෙනවා. ඒ ප්‍රත්‍යක්ෂතාවයයි අර ඔබ පරීක්ෂණයක් කරලා ඉපදිච්ච ප්‍රත්‍යක්ෂතාවය අතර වෙනසක් තියෙනවද නැද්ද? වෙනසක් නැද්ද? ලොකු වෙනසක් තියෙනවා. පින්වතුනි මේ දහම් පහද්දී ඔබට කියනවා මේක හැඟීමක් නේ කියලා. ඔහොම ගන්නෑ ඔක හැඟීමක් නේ කියලා මේ දහම් දේශනා තුල ඔබට ඕන තරම් ඇහෙනවා. ඒක හරියෙන් නිකන් පින්වතුනි අර වාදනයක් ගාවට ඇවිල්ලා කෙනෙක් කියනවා මොකද්ද? මුද්දෝගේ නෑ කියලා. අන්න එතකොට වැටෙන විදිහක් තියෙනවා. ඒ කියන්නේ මේක හැංගීමක් නේ කියලා කිව්වට පස්සේ අපිට වැටෙන විදිහක් තියෙනවා. ඒ වගේම තමයි පිඟතුණි ඕක ගැන කරන්න තියෙන පරීක්ෂණයක් තියෙනවා. ආන්නේ පරීක්ෂණය කළා නිරීක්ෂණය කළා නිගමනයකට එන්න පුළුවන් අර මුද්ද වගේ. එතකොටත් වැටෙනවා මෙතන සත්වයේ මෙතන තියෙන්නේ මේ හැංගීමක් විතර නෙමේ උපදින. විසක් මෙතන ওই જાති එකක් නැහැ නේ කියලා ප්‍රත්‍යක්ෂතාවයකට එනවා. ওই දෙක දෙකක්ද එකක්ද? ওই දෙක පැහැදිලිවම දෙකක්. අපි කොයිකටද උත්සාහ කරන්නේ? පළවෙනි ක්‍රමයට දෙවෙනි ක්‍රමයට. පළවෙනි ක්‍රමේ මොකද්ද කරන්නේ? කෙනෙක් ඇවිල්ලා කියන ඔතන හිම ගන්නෑ ඔය ඉන්නේ හැඟීමක් නේ කියලා. ඒ පළවෙනි ක්‍රමේ. දෙවෙනි ක්‍රමේ මොකද්ද? පරීක්ෂණය කරලා බලනවා. එකින් එක අරගෙන පරීක්ෂණය කරලා බැලුවට පස්සේ අර මුද්ද නෑ වගේ බොහොම පැහැදිලිව පේනවා නෑ තමයි කියලා. අන්න එහෙමත් ඔප්පු කරගන්න පුළුවන් ඕක හැංගීමක් නේ කියලා. කොයිකද වඩා සාර්ථක ඔබ දිතේ? දෙවෙනි ක්‍රමය. නමුත් අපි උප්පත්තියම කම්මැලි මිනිසුන් නේද? උප්පත්ති පටිලාභී සංයෝජන ධර්ම වලම තියෙනවා කම්මැලිකම කියන එක. බණහන්න ගිය කම්මැලි. භාවනා කරන්න ගිය කම්මැලි. නේද? නැද්ද? එහෙම නැද්ද? මොනව කරන්න කියත් කම්මැලි. අර පැන්ඩලා වගේ. ඌ කන්නත් කම්මැලි ඉන්නේ. මේ කම්මැලිකම කියලා කියන බේකුදුනේ කාමයට ඇලි කියන එකනේ කම්මැලි කියන්නේ. කම්මැලිකම කියන එක මිනිසුන්ට තියෙන එක. ඔය කම්මැලි වෙන්නේ මොනවට දන්නවද? කාමයට නෙමෙයි කම්මැලි. කාමයට ඇලි එකටයි කම්මැලි කියන්නේ. ඒතර කාමයෙන් වෙන් වෙන මොනවාරි දෙයක් කතා වෙන තැනක් තියෙනවා නම්, පේන තැනක් තියෙනවා නම්, ඇහෙන තැනක් තියෙනවා නම් දැන් මොකද වෙන්නේ? කාමයට ඇලි ස්වභාවය එතන විද්‍යාමාන වෙනවා. ඒකටයි කම්මැලි කියලා කියන්නේ. දැන් කාමයට ඇලි ස්වභාවයක් තියෙන හිතකට කාමයේ ලැබෙනවා නම් හොඳට. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින් කාමයේ ලැබෙනවා නම් දැන් මොකද වෙන්නේ? දැන් කම්මැලි නැද්ද? කම්මැලි නැද්ද? දැන් කම්මැලි නෑ. ඒකයි කම්මැලි කියලා කියන්නේ. ඔය කම්මැලිකම නැති වෙන්න පිඟුතුනි. වීතරාගයට, වීත දෝෂයට, වීත මෝහයට හිත ටික නැඹුරු වෙනකොට ඕක පහ වෙලා යනවා. එතගන් ඕක තියෙනවා. ඒක වෙනම කතාවක්. එතකොට අර මුද්ද අපිට හොයාගන්න ඕනි නම් අපිට සිද්ධ වුණා මොනව කරන්නද? අර භාජනයේ තියෙන දේවල් තමන් විසින්ම වෙන අයට එන්න නොදී තමන් විසින්ම එළියට අරගෙන බලනවා මුද්ද තියෙනවද කියලා. අන්න එතකොට පින්වතුනි මහා පුදුම දරුණු විදිහට බොහොම ශක්තිමත් හිතට ඒක ප්‍රත්‍යක්ෂතාවයකට එන්න පුළුවන්. මුද්ද මෙතන නැහැ කියලා. පිඟුතුනි මේ ಜಾති නිරෝධය කියලා කියන්නේ තොන්න වගේ වැඩක්. මෙතන සත්වයක් නැහැ කියන එක ඔබ දන්නවා. නමුත් ඔය දන්න එක ප්‍රත්‍යක්ෂ කරගන්නවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. කොහොමද දන්නේ? ඕක ප්‍රත්‍යක්ෂ නොවෙච්ච නිසා තමයි දැනුත් හැඟෙන්නේ. ඕක ප්‍රත්‍යක්ෂ කරන්න යන ගමනේදී ඔබට සිද්ධ වෙනවා පිඟුතුනි කැමති වුණත් අකමැති වුණත් ඔය පරීක්ෂණ කරන්න. ආර්ය පරිේශණී කියලානේ ඔකට කියන්නේ. ඔය පරීක්ෂණය කළොත් විතරයි පිංගතුනි ඔය හිතට ප්‍රබලව ශාක්ති සහිත ඔප්පු කරගන්න පුළුවන් වෙන්නේ සත්වෙක් ඔතන නෑ මේ ලෝකේ ෆික්ස් දේවල් නෑ කියන. නැත්තම් වෙන්නේ පිංගතුනි බොහොම උඩින් උඩින් යනවා. ඔය උඩින් උඩින් යනකොට බොහොම ශක්තිමත් වෙ යන්නේ නෑ. ඒ උඩින් උඩින් යන වෙලාවේ කවුරු හරි එකෙක් ගැහුවොත් එහෙම මොකද වෙන්නේ? හොඳට පොළවේ පය ගහලා ඇවිදිනව කියන එක අර හයිස් දාගෙන යනව කියන එකයි දෙක නේද? පිම්බත් බිමට වැටෙනවා. අන්න ඒ වගේ යනවා තමයි. ඉතින් මේ යනවා මේ මා වඩාගෙන යනවා. ඉතින් අපි දැන් අවුරුදු 3ක් තිස්සේ බණා. උඩින් උඩින් යනවා. කොහේ හරි ප්‍රබල බලවේගයක් ආවොත් මොකද වෙන්නේ? වීසි වෙලා යනවා එළියට. ඒක එහෙම වෙන්න හේතුව තමයි මුද්දක් නැහැ කියලා කිව්වට පස්සේ ආ මුද්දක් නැද්ද? නැහැ නේද මුද්දක්? එච්චර තමයි. එතනින් එහාට තමන් විසින් පරීක්ෂණය කරන බලන කොටස කලේ නැත්තම් පිඟුතුනේ ඕක බොහොම දරුණුවට ඔප්පු වෙන්නේ නැහැ. මොකද ඕක බොහොම දරුණුවට ඔප්පු වෙලා තියෙනවා නම් පිඟුතුනේ මේ මනුස්සයා හොල්ලන්නවත් බෑ. මොකද මේ මනුස්සයා එතනින් හර කරන්න දෙයක් ජීවිතේ ඉතුරු වෙන්නේ නැහැ ඒක. අපි බලමු කොහොමද ඕක පරීක්ෂණය කරන්න කියලා. බොහොම සරලව ගන්න. සංකීර්ණ කරගන්න අවශ්‍ය නැහැ. කැමති නම් කරගන්න පුළුවන්. බොහොම ලේසියට ගන්න. එතකොට ඉක්මන්ට ඇප්ලයි කරගන්න පුළුවන්. දෙයක් කරන්න ලේසි නම් දෙයක් කරන්න අමාරුන මොකද ඒ? ඇප්ලයි කරගන්න එක ලේසි වෙන්නේ නැහැ. හරි අමාරු වෙන ඇප්ලයි කරගන්න එක අඩු වෙනුත් මොකද වෙන්නේ? ඒකට අදාළ ප්‍රතිඵලය හම්බ වෙනවා. දැන් අපි කල්පනා කරලා බැලුවොත් එහෙම පිළිගනි අපි මේ රූපය කියන එක ගත්තොත් අර භාජනයේ විදිහට සලකලා මේක ඇතුළේ තියෙනවා නාම ධර්ම ටික. වේදනා සංඥා සංකාර විඥාන කියලා. ඔබ මට කියන්න ඔය සත්‍ය වැඩිපුරම ජීවත් වෙන ඔය දෙකෙන් මොනවත් එක්ක? නාමත් එක්කද රූපත් එක්ක? ඔබට වැඩිපුරම ඔබ කියලා හැඟෙන්නේ ඔය රූපේද නැත්නම් නාමද? ඈ? රූපාද? ඔබට වැඩිපුරම මම කියලා හැඟෙන්නේ ඔය රූපෙද නැත්නම් නාම කොටද? නාම ධර්මද? මොකද හිතේ? ඈ? එහෙනම් වැඩිපුරම ගනුදෙනු වෙන්නේ මොනවා එක්කද සාමාන්‍ය? නිකන් ගොඩාක් හිතන්න එපා ඈ. හරිද? අභිධර්මයේ ආරාමයේ විතර සමහරලා. මෙහෙම හිතවර්ගයක් දෙන්නා. එහෙම නෙමෙයි නිකන් දෙන්නා. එතකොට නැත්තම් වඩන්න වෙන්නේ නැහැ ඔව. කල්පනා කර කර ඉන්න තමයි තියෙන්නේ. හා. නිකන් සරලව ගන්න. වැඩිපුරම මොනවද හිතෙන්නේ ඔබට? ඔබ වැඩිපුරම ගනුදෙනු කරන මොනව එක්ක කියලා ඔබ හිතෙන්නේ? මගේ නේ ඔබ ජීවත් වෙන මොනව එක්ක? රූපේද? ද නාමද? රූප? දැන් ඔය රූපත් එක්කයි වැඩිපුර ගනුදෙනු කරන්න කියන එක ඔබ කල්පනා කළා නේද කිව්වේ? හ්ම් මේ රූපෙත් එක්කද ගනුදෙනු කරන්නේ නාමත් එක්කද ගනුදෙනු කරන්නේ කියලා කල්පනා කරන්නේ මේ මුළු කාලෙ පුරාම. කල්පනා කරනවා කියන්නේ මොකද්ද? නාමද රූපද? හ්ම් නාම. ඒ කල්පනා කරන හැමතැනම හඳුනගත්තා. මාත්‍රේ හඳුන ගන්නවා. ඒ මොනවද ඒ? නාම. ඒ කල්පනා කරන වැඩපිළිවෙලක් සිද්ධ වෙනවා ඇතුලේ. ඒ මොනවද ඒ? ඔක්කොම නාම. ඒ කල්පනා කරන ඒවා දැනෙනවා. ඒ මොනවද ඒ? නාම. පිඟුතුනි වැඩිපුරම ගනුදෙනු දෙන්නේ මොනවත් එක්කද ඇත්තට බැලුවොත්? අපිට තේරෙන්නේ නැතුණාට නාම. ওই නාම කියන කතන්දරයේ පිඟුතුනි සත්වයා විසින් ගිලගෙන ඉන්නේ. නාම මත පිහිටගෙන රූප විග්‍රහ කරගන්නවා සමහර වෙලාවට. ඇත්ත නේනම් මෙතන මල් වාසය ගන්න නැහෙනි. කියලා කවුද කල්පනා කරන්නේ? මා. ඇත්ත නේනම් නැහෙනි. මම මේ කියන්නේ උදාහරණයක් ගන්න එකට නෙමෙයි. පිංගුතුනි කල්පනා කරනවා වගේ දේවල් දැනෙනවා වගේ දේවල් පිංගුතුනි අධික වේගින් ක්‍රියාත්මක වෙනවා. ඒ ඔක්කොම උපාදාන කරගන්නවා ලස්සනට. ඒව තුල සත්‍ය ජීවත් වෙන ෂෝක් එකට බොහොම නිරෝගීව ජීවත් වෙනවා. අර පොත්ත තමයි හැමෝම විග්‍රහ කරගන්න ආස. ඔය රූපේ ගන්න උදාහරණයට රූපේ මම නෙමෙයි රූපේ මගේ නෙමෙයි රූපේ මගේ ආත්මෙ නෙමෙයි කියලා ගන්න. එහෙම ගත්තර ගමන්නේ නැහැ. වැරද්දක් නැහැ. නමුත් පෙංගුසුවේ නාම ධර්ම වලට අහු වෙනව ටක් ගාලා. අහු වෙලා ඒව මත ජීවත් වෙන ෂෝක් එකට. ඇත්තරම් පෙංගුතුනි හිත වේදනාවල් ගත්තොත් එහෙම දවසක් තුල සිද්ධ වෙන්නේ. වැඩිපුරම හිත වේදනාවල් සිද්ධ වෙන්නේ මොකක් නිසා? මොන උපාදාන නිසාද ඔබ හිතන්නේ? රූප උපාදාන නිසාද නාම උපාදාන නිසාද? නාම උපාදාන නිසා. දැන් කෙනෙක් ඇවිල්ලා මෙල්ල වැලක් දාගන්න මොකක් උපාදාන නිසාද? මොකද? නාම ධර්ම තමයි. මට ආදරේ අහිමි වුණා. එහෙමනේ ගන්න. එයාගේ ආදරේ මට අහිමි වුණා. ඒ නිසා මම පයින්ව ගඟේ. දැන් ආදරේ කියන්නේ මොකක්ද? මේ අල්ලන්න පුළුවන් එකද ආදරේ කියන්නේ? මේ මල්ලන්න බෑ. ආදරේ කියලා කියන්නේ මේ මානසික ගොඩනැගෙන මුලා හැංගීමයි. මුලාව කියලා මේ මනුස්සයා දන්නේ නැහැ. ආන් එක නැති වුණා කියලා තමයි බෙල්ල වැල දාගෙන ගිහිල්ලා. අම්මා මට බැන්නා. අම්මා මට ගැහුවට නෙමෙයි. අම්මා බැන්නා. දැන් ඔබ එහෙම ඉඳන්නේ ඔය දැන් කියන්නේ අර මොකද කිඹුලා කනට වඩා අමාරුයි කොහිල කටු වෙනින එක කියලා. කිඹුලා කනෝ කියලා කියන්නේ ගහන එක කවුරු හරි කියලා. කොහිල කටු කියලා කියන්නේ මොනවද? අර කියන වචන හේන ගහනවා වගේ කියද්දි. ඒවට බින්දුතුනි පුදුම විදිහට හිතරි දෙනවා වචන වලට. හරි අමාරුයි. ඒතර අපි කල්පනා කරලා බලන්න මේ අපිට මිස් වෙන නාම ධර්ම අපි අඳුර ගන්න ඕන බින්දුතුනි. අඳුරගෙන ඉවරලා ඒවා උපේක්ෂාවට ලක් කරන්න ඕනේ. ඒ උපේක්ෂාව ලක් කරාට පස්සේ ඕක විසිරුවල බලන්න පුළුවන්. මෙන්න මෙහෙම බලන්න. දැන් ඔබ ඔය ඔතන තියෙනවනේ පිංගුතුනේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා පොදියක් නෙවෙයි එකට එකතු වෙලා තියෙන්නේ. කර්ම ශක්තිය නිසා. ඔය පොදිය විසිරුවල බලන්න ඕනේ. කෑල්ල කෑල්ල එළියට අරගෙන ඉවරලා ඔබට තියෙන ප්‍රශ්නේ ඒකට තියෙනවද කියලා පොඩ්ඩ අහලා බලමුද අපි පොඩි පරීක්ෂණයක් කරා. දැන් වේදනාව කියන එක හැමෝම දන්නවද? මගද වේදනාව කියන්නේ කොන්ද රිදෙනවා දණිත් රිදෙනවා බෙල්ල රිදෙනවා ඔළුව රිදෙනවා ඇහිනේ වේදනාව කියන්නේ මොකද්ද වේදේතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති කිංච වේදේති සුඛම් වේදේති දුක්ඛම්පි වේදේති අදුක්ඛම අසුඛම්පි වේදේති වේදේතිකෝ භික්කවේ තස්මා වේදනාති උච්චති මේ වේදනාව වේදේතිකෝ මේ වේදනාවක් හැඟෙනවා නම් වීමක් දැනෙනවා නම් ආන් එකට කියන මොකක් කියලාද වේදනාවක් කියලා මොනවද වීම් දැනෙන්නේ ඈ කල්පනා කරපු බව දැනෙනවා කල්පනා වෙන බව දැනෙනවා කල්පනා කරන හිතන් ඉන්න බව දැනෙනවා ඇහෙන බව දැනෙනවා පේන බව දැනෙනවා දැනෙන බව දැනෙනවා හිතපු බවක් දැනෙනවා මතකයක් ආපු බව දැනෙනවා දැන් මතකයක් ආව දැනුන් නැතුළු මොකෝ ඒ දැන් අපි මේ යනකොට කකුල ගලක වදිනවා වැදුණු බව දැන්නේ නැතුණු මොකෝ එන්නේ හරි ප්‍රශ්නයක් නේද ඒ වගේ තමයි කල්පනා කරනවා කල්පනා කරන බව දැනෙන්නේ නැහැ දැන් මොකද වෙන්නේ ලෝක ප්‍රශ්නෙක පැටලෙනවා ඒ නිසා පිඟුතුනි ඔන්න ඔය වීන් දැනෙනවා නම් මොනෝ හරි කාටද වීම් දැනෙන්නේ මටද කාටවත් වීම් දැනෙන්නේ නැහැ වීම් දැනෙනවා ඔන්නේ වීම් දැනෙනවා නම් අන්න ඒවට කියනවා වේදනාව කියලා. ඔය වේදනාව කිව්ව ගමන් අර 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 සාම්ප්‍රදායික අර්ථය ගන්න එපා. ඔකට සම්පූර්ණයෙන්ම පැටලෙනවා. පැටලෙනවා කියලා කියන්නේ ලොකු වැඩක් ගන්න වෙන්නේ. මොකද අර වේදනාව කිව්වම අපිට අදහස් වේදනයි. හරි වේදනයි. වේදනයි දුක් වේදනයි. සතුටු වේදනයි කියලා එහෙම කියන්නේ නැහැ නේද? දුක් වේදනයි. එහෙම පොඩි කෑල්ලක් විතරයි. එතකොට අපි දැන් ওই කියන පංචස්කන්ධයෙන් මොකද පංචස්කන්ධේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පොදියෙන් වේදනාව කියන එක ගන්නවා එළියට මොකද ගන්නෙ වේදනාව කියන එක විතරක් එළියට ගන්නවා ඒ තුල ටිකම තියන්නකො වේදනාව විතරක් එළියට අරගෙන අන්නේ වේදනාවෙන් අහන ප්‍රශ්න කීපයක් අපි ඔහේගේ අම්මා කවුද කියලා මොකක් කියේ ඈ දැන් ඔය ඕක අසර වේදනාව දැනෙනව නේද දැන් ඔය දැනුත් දැනෙන්නේ මේ ඇහිච්ච බව දැනුණා නේද අන්නේ ඇහිච්ච බව දැනුණ වේදනාව කියලා එකක් තියෙන්නේ දැන් මේ ස්වාමීන් වහන්සේ කිව්වට පස්සේ උන්වහන්සේ කියන වචනෙට මෙහෙම කරන්න එපා ස්වාමීන් වහන්සේ මේ කිව්වට පස්සේ ඒ වේදනාව කියන එක ටක් ගල ගන්න අත්දැකීමට ඒ කියපු වේදනාව අන්න ඒක ඔව් අන්න එහෙමනම් ඔළුව වැනෙනවට ගමන්නේ නැහැ හොඳේ මන් දන්නේ වැනෙන්නේ මොකටද ඔය කියන මොකද උන්වහන්සේ කියන වචනෙට වැඩක් නැහැ පිඟුතුනි ඔබගේ අත්දැකීමයි වැදගත් වෙන්නේ අන්න ඒ වේදනාව හැමෝටම ගන්න පුළුවන් අත්දැකීමකට ගන්න අන්නේ වේදනාව ඔය තේරිච්ච බව දැනුනේ අන්නේ වේදනාව එළියට ගන්න එළියට අරගෙන වේදනාවෙන් අහන්න කවුද ඔහේගේ අම්මා කියලා මොකක් කියයි මොකක් කියයි මොකක් කියන එක නැද්ද පේනවනේ පිටිපස්සට පේනවද මේ ලියනේවා අයිස්ක්‍රීම් වලින් පේනවද ආ
ඔන්න ඔය කියන පහෙන් මොකද්ද අපි ගන්න එළියට වේදනාව ගන්න එළියට
මෙයාගෙන් අහන ප්‍රශ්නය ඔයගේ අම්මා කවුද කියලා මොකක් කියයිද අම්මා ඊ මොකක්ද මේ මම මන් දන්නේ නැහැ කියලා ඔයගේ තාත්තා කවුද කියලා හෙවොත් දන්නේ නැහැ කියලා කියනවා ඔබට ඥාතියෝ ඉන්නවද මේ වේදනාවෙන් අහන්නේ අපි මොකක් කියයිද ඥාතියෝ මොන ඥාතියද මේ වේදනාවට ඥාතියෝ ඉන්නවද වේදනාවට ඥාතියෝ නැහැ. ඉන්නවද?
නැහැ මේ ප්‍රශ්නේ ටික ඇහුවොත් මෙයා මොකක් කියනවද? නැහැ නැහැ ඒකක්වත් නැහැ කියලා කියයි.
අපි ඇහුවොත් බයද? හෙට ජීවත් වෙන්න ඕනේද? මොකක් කියද වේදනාව? ජීවත් වෙන්න ඕනේ කියද? නැහැ. හරි.
අපි ඔතන එළියට ගන්න ඊළඟ මොකද්ද? සංඥාව
එළියට ගන්න. මොකක් සංඥාව කියන්නේ? සජානාතිකෝ භික්කවේ තස්මා සඤ්ඤානිත උච්චති සජානනේ කරගන්නෙහිම් සංඥායයි කියනු ලැබේ මොනවා සජානනේ කරනවා කියලා කියන්නේ හඳුනා ගන්නවා පිටුදුනි මෙයා හොඳට තේරුම් ගන්න ඕනේ මොකද ඔබට නැත්තම් මේ විග්‍රහ කරගෙන වඩන්න බෑ පිටු දැන් මේ දැන් හඳුනා ගන්න එකට සංඥාව කියන්නේ ස්වාමීන් වහන්සේ හරි 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 එහෙම නෙමෙයි ඔය ඔතෙන්ට ගෝචර වෙන හඳුන ගැනීමක් කියලා එකක් තියෙනවා. ඕක ඇතුලේ වෙනවා පිංගුතුනේ. ඕක හැම තිස්සෙම වෙන ඔය කතාව. ඔන්න ඕක අල්ලගන්න. හඳුන ගැනීම කියන එක අතීත හඳුන ගැනීම වලින් අල්ලගන්න. ආ මේක තමයි මේ හඳුන ගැනීම කියලා කියන්නේ. මේ මොකද්ද? මොකද්ද මේ? පෑනා. දැන් මේ පෙන්නද්දිම මොකක් වුණාද? හඳුනගත්තා. හඳුනගත්තා කියන එක මොන පාටද? හඳුනගත්තා කියන එක පාටක් එහෙම කියන්න පුළුවන්ද? මොන හැඩේද? එහෙම කියන්නත් බෑ. රූපෙකින් පණවන්න බෑ හඳුන ගැනීම කියන එක. ඒ නිසා ඒකට කියන මොකක් කියලාද? රූපයක් කියලාද? නාමයක් කියලාද? නාමයක් කියලා කියනවා. නේද? හඳුන ගැනීම කියන එක බෝඩ් එකක ලියන්න බෑ, ෆොටෝ එකක් ගහන්න බෑ, පෙන්වන්න බෑ, හැඩයක් කියන්න බෑ. ඒ නිසා රූපෙකින් පණවන්න බෑ. ඒ නිසා ඒකට කියනවා නාම ධර්ම කියලා. ඈරෙන්න. මං හිතන්නේ සංඥාව හොයනවද කොයි? ඈරලා හොයමු. එතකොට හොඳට පේනවා. එතකොට ඔන්න ඒ සංඥා කියන ඒවා පිළිබඳව අත්දැකීම් තියෙන්න ඕනේ ඔබට. මේ අත්දැකීමෙන් බලන්න අන්නේ සංඥාව අත්දැකීමෙන් ගන්න. අන්නේ ඒ සංඥාව මේ හාමුදුරු කියන එක නෙමෙයි ඔබට අත්දැකීමට ගෝචර වෙන සංඥාව එළියට අරගෙන ඒ සංඥාවෙන් ප්‍රශ්නයක් අහන්න. මොකක්ද දාන ප්‍රශ්නේ? හෙට ජීවත් වෙන්න ඕනේද කියලා අහන්න. මොකක් කියේ? මොලේ හොඳ නැද්ද කියලා. ඔහේගේ 100 කවුද කියලා හෙව්වොත් එහෙනම්. 100? මොන 100? 100 නෙමෙයි මම දැන් ඉපදුනේ කියේ.
මේ සංඥාවට ඔබට තියෙන ප්‍රශ්න වලින් මොනවද තියෙන්නේ? දැන් මේ වෙන්නවා ඔය හඳුනගත්තේ පෑනක් කියලා. අන්නේ හඳුන ගැනීම කියන එකට තමයි සංඥා කියන්නේ. ඒ සංඥාවට ඔබට තියෙන ප්‍රශ්න වලින් මොනවද තියෙන ප්‍රශ්න? මොනවද ඔබට තියෙන ප්‍රශ්න? මාත්‍ය පැනලේද? නෝල වැල්ලේද? මගේ බඩු හොරගම් කරයිද? මං තව පොඩ්ඩකින් මැරෙයිද? බුදු අම්මෝ තව උරු විශ්සන්න කොහමද ජීවත් වෙන්න ඕනි? ඔබට ගොඩාක් ප්‍රශ්න තියෙනනේ ඔබට. නැවත ඔබගේ අස්සෙම ක්‍රියාත්මක වෙන සංඥා වෙලීට අරන් ඒකින් ඇහුවොත් ඔය ප්‍රශ්න තියෙනවද කියලා මොකක් කියයිද? ඔය එක ප්‍රශ්නයක් සංඥාවට නෑ. නේද? ඊළඟට අපි ගන්නවා එළියට මොකක්ද? ඈ? සංකාර එළියට ගන්නවා. මොනවා සංකාර? කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර. දැන් කාය සංකාර හැමතිස්සේ වෙනවනේ. සරලවම ගත්තොත් එහෙම මේ ශරීරයෙන් නැත්තම් මේ කය එහෙට මෙහෙට කර කරා කෙරෙන වැඩ, කෙරෙන ක්‍රියාවලිය. දැන් ඊයේ ඔබ ශරීරයේ එහෙට මෙහෙට වෙලා මුකුත් වැඩ පිළිවෙලක් උන්නේ නැද්ද? ක්‍රියාවලියක් උන්නේ නැද්ද? ඔය දැනුම මෙහෙම කරා. අන්නේ බෙල්ල වනන වැඩේ කියන කාය සංකාරයේ එළියට අරගෙන අහනවා. ආ බෙල්ල වනන වැඩේ. ඔහිගේ අම්මා කවුද? මොනම් මෙද්ද? ඔහෙට හෙට ජීවත් වෙන්න ඕනද? මේ බෙල්ල වනන ක්‍රියාවලියෙන් අපි අහන ඔහෙට හෙට ජීවත් වෙන්න ඕනද කියන්නේ මොකක්ද? ඔබට තියෙන ප්‍රශ්න වලින් ඔය ක්‍රියාවලිය තියෙන ප්‍රශ්න කියන්න බලන්න. ඈ? එක ප්‍රශ්නයක් අරන්නේ. ඒ වගේ මේ ස්වාමීන් වහන්සේ කියද්දි හෝගාල හිත ඇතුලේ වචන ගොඩනගනවා නේද කතාන කර හිටියත්. ওই දෙක එකට එකතුනොත් තමයි සද්දයක් එළියට පිට වෙන්නේ. වචන ගොඩනගනවා නේද පින්තුනි? එහෙම ගොඩනගනවා නැද්ද? වචන ගොඩනගන්නේ නැද්ද? මේ කියන නිසාද කියන්නේ? මට හරි අමාරු මේ තේරුම් ගන්න. මොකද මේ කිව්වට මේ ඔක්කොම අඹරලා ප්‍රශ්නයක් කියවට පස්සේ හිර වෙනවා. මම දකින්නේ ඒකට එකම හේතුවයි. මේ කියනේම අත්දැකීමෙන් ගන්නෑ. ඒකයි අවුලෝ. මොකද මේ කියනකොට තේරෙන එක නෙමෙයි වැදගත් වෙන්නේ. දැන් වචී සංක මේ වචන ගොඩ නැගෙනව නේද කියලා අහුවම මොකද්ද ફોકસ කරන්න කෙලින්ම? ඔබට තියෙන අත්දැකීම ගන්නට අග්ගාලා මේ වචන ගොඩ නැගෙනව නේන්න. ඔය ගොඩ නැ මේ කියද්දි ගොඩ නැගෙනව නේද? නවත්තන්න ඕක පොඩි වෙලාවකට. නවත්තන්න බෑ. අන්නේ වචන ගොඩ නැගෙන ක්‍රියාවලියෙන් අහන්න හෙට ජීවත් වෙන්න ඕනේද කියලා මොකක් කියන්නේ? ඊසුද කියලා. ඔය ඔබට තියෙන ප්‍රශ්න එකක්වත් වචී සංකාර වලට නැහැ. ඒ වගේම පිඟුතුනේ ඕක ඇතුලේ මේ එකිනෙක මතක ටික එහෙම ගෙනහැල්ලා අතීත මතක එහෙම ගෙනහැල්ලා ඔය ඔක්කොම එකට කලවම් කර කර කලවම් කර කර මේ සිතුවිලි ගොඩනගන ක්‍රියාවලියකුත් සිද්ධ වෙනවා. එහෙම මෝටරයකුත් වැඩ කරනවා කියලා ගන්නකො සරලව. එතකොට මේ සිතුවිලි ගොඩනගන ක්‍රියාවලියට හෙට ජීවත් වෙන්න ඕන දැහුවොත් එ මොකක් කියයිද? ඔය ඔබට තියෙන පහන එකක්ක ඒකට නෑ. අන්න පිංගුතුනි, එහෙනම් මේ සංකාර කිසිම දෙයකට ඔය ඔබට තියෙන එක ප්‍රශ්නයක්ක නෑ. අපි ගන්නවා තව එක. මොකක්ද ඒ? ඈ, මෙන්න මේකෙන් එළියට ගන්නවා විඤ්ඤාණ. මොකද විඤ්ඤාණ කියන්නේ? විඤ්ඤාණ ගන්න කී කතා කරනවා නේද? මොකද විඤ්ඤාණ කියන්නේ? විඤ්ඤාණ කියලා කියන්නේ වැටහෙනවා කියන එක. හාත්පස වැටහෙනවා. විඥානනේ වෙනවා විඥාන. විඥාන කියලා කියන්නේ බෙගදුනේ ඔය ඔක්කොම ටික එකට එකතු වෙලා වැටෙනවා. දැන් වැටෙන්නේ නැද්ද? වැටෙනවා ස්වාමීනි. දැන් වැටෙන්නේ නැද්ද? වැටෙනවා. මේ කියන කියනේව ඇහෙන ඇහෙනේව දැනෙන දැනෙනේව හොඳට විග්‍රහ වෙවි වැටෙනවා. කාටද වැටෙන්නේ? කවුරු වෙනුවේද වැටෙන්නේ? කවුරු වෙනුවත් වැටෙනවා නෙමේ, වැටෙනවා. දැන් හැමෝටම මේ අත්දැකීම ගන්න බැරිද? වැටෙන්නේ නැති කෙනෙක් ඉන්නව අතුස්ස කියපු කාරණාව නෙමෙයි. වැටෙනවා කියපු කෙනෙක් නැති කෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් මෙතන බෑ ඔහොම ඉන්න. එන හැමෝටම වැටෙනවනේ. අන්නේ වැටහීම කියන එකට අම්මා කෙනෙක් ඉන්නවද? තාත්තා කෙනෙක් ඉන්නවද? අතීතයක් තියෙනවද? අනාගතයක් තියෙනවද? ඥාතියෙක් ඉන්නවද? බය තියෙනවද? මරණ බය, ශෝක පරිදේව එහෙම මොනවද තියෙනවද? ඒ මොනවත් ඔය කියන විඥාන වලට නැහැ. දැන් මේ පහේ තීච ඔක්කොම එළියට ගත්ත නේද? දැන් මෙතන මොකද ඉතුරු වෙන්නේ? දැන් පහම විසිරෝල එළියට ගත්තා. එළියට ගත්තට පස්සේ මෙතන මැද්ද මොකද ඉතුරු? ඈ? මොකද ඉතුරු වෙන්නේ මැද්ද? දැන් ඔය මිටියක් ගැට ගහලා තියෙනවා. ඒ දර මිටිය තියෙච්ච දර කෑලි පහම මොනව කරාද? ගලවලා තැම් පහකින් තිබ්බා. දැන් එතන මැද්ද මොකද නැති වුනේ? මෙච්ච වෙලා තිබුණා වගේ හිතෙච්ච මොකද නැතිද? අර දර මිටිය කෝ දැන්? ඒ කෑලි පහ විසුවල පැත්තකින් තිබ්බට දර පස්සේ දර මිටිය නෑ. එහෙනම් මේ පහ පින්තුරි වෙන් කළා වෙන වෙනම අරගත්තට පස්සේ එළියට ඔබට හොඳට තේරෙනවා මේ පහ විතරයිනි මෙතන තීලා තියෙන්නේ කියලා. තාමක තියෙන කියඹ වෙන මොකුත් ඔතන නෑ, ওই පහ තමයි තියෙන්නේ. ඒ පහ වෙන වෙනම අරගෙන ඉවරලා ඒගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ඔය ඔබට තියෙන ප්‍රශ්න ටික ඒගොල්ලෝ මොකක් කියේ? ඒගොල්ලෝ කියනවා ඔය ප්‍රශ්න එකක්වත් අපිට නම් නෑ කියලා. නමුත් මේ ටික එකට එකතු කරාට පස්සේ මොකද වෙන්නේ? මෙන්න ප්‍රශ්න ටිකක් තියෙන. ඉතින් කාටද මේ ප්‍රශ්න තියෙන්නේ? දැන් මේ ටික විසිරුවල ඉවර වෙලා දැන් මේ තියෙන ටිකම තමයි ගන්න. තියෙන ටිකම විසිරුවල ඉවර වෙලා එකිනෙක කෙනාගෙන් අහන ප්‍රශ්න තියෙනවද කියලා වෙන් කළා ප්‍රශ්න තියෙනවද ඒකට පස්සේ කාටවත් ප්‍රශ්න නැහැ. ඒකට එකතු කරාට පස්සේ ප්‍රශ්න තියෙනවා. ඒ එකට එකතු කරාට පස්සේ කවුද මේක අසර රින් ගන්නෙ? මොකද විසිරුවාට පස්සේ එහෙම කෙනෙක් නැහැ උතුලේ. විසිරුවල ප්‍රශ්න තියෙනවද ඒකට පස්සේ මේ කාටවත් ඔය එක ප්‍රශ්නයක්වත් නැහැ. නමුත් එකට එකතු කරාට පස්සේ මෙන්න වර්ණ ටිකක් තියෙනවා. මැරෙන්න බයද කියලා දැන් බින්ද බුදුම වැඩේ කියලා කියන්නේ. මේ පස් දෙනා වෙන් වෙන් වෙලා තනි තනිව ප්‍රශ්න කරාට පස්සේ අර පොලිසියෙන් ප්‍රශ්න අහන්නේ. දෙන දෙන වරෙලා තනි තනිව වරේ. තනි තනිව වරෙලා කිරි වෙලා වර්ණ ටික අහනවා. අන්න ඒ වගේ වැඩක් මේ කරන්නේ. අහලි වරලා මේ ටික එකට එකතු වුණාට පස්සේ වෙනම ප්‍රශ්න ටිකක් තියෙනවා. එහෙම වෙන්න පුළුවන්ද? මොකද බින්දු දෙක එකතු කරන්නේ ඔය තීන ටිකම තමයි. ඔය තීනට ආ තව එකක් තියෙනවා. වැදගත් එකක් තියෙනවා. අමතකුනේ. මොකද්ද? මොකද්ද? ඇයි රූපේ? රූපා නෙමෙයි රූපේ. 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 අපි රූපේ ගමු එළියට. ඔක්කොම ගන්න එළියට. රූපේ එළියට ගන්නවා. දැන් රූපේ ගත්ත එළියට. දැන් රූපේ එළියට ගත්ත කියන්නේ මලමිනියක් නේද? රූපේ එළියට ගත්ත කියලා කියන්නේ මේ ටික නැතුව මොකද්ද දැන් ඔය? ඈ? මලවිනියක් නේද? ඈ ඉතින් මරුණට පස්සේ අඬන්නේ මොකක් බදාගෙනද? රූපේ බදාගෙන අඬන්නේ. ඉතින් සත්‍ය රූපේ නම් ඉතින් මොකටද ඒක බදාගෙන අඬන්නේ? ඔය තියෙන්නේ. නැද්ද? දැන් පුතා මරුණා කියලා බදාගෙන අඬන්නේ මොකද්ද? රූපෙනේ බදාගෙන අඬන්නේ. ඒ අම්මා නොකිය කතාවක් කියන නේද ඒ වෙලාවේ? මගේ පුතා කියලා කියන්නේ මොකක් නෙමෙයි කියලාද කියන්නේ? මේ කතා කරන්නේ නෑනේ කියන වෙලාවේ. අම්මා පුතාගේ රූපේ බදාගෙන අඬන වෙලාවේ, අනේ මගේ පුතා මැරුණා කියලා අඬන වෙලාවේ මොකක් බදාගෙන අඬන්නේ? රූපේ බදාගෙන අඬන්නේ. ඒ අම්මා නොකිය කතාවක් හැමෝටම කියනවනේ මේ වෙලාවේ. මොකද්ද? රූපය කියලා කියන්නේ පුතා නෙමෙයි කියලා කියනවනේ. නැත්නම් අඬන්න ඕනේ මේ දියේ. අඬන්න දෙයක් නැහැ රූපితి. එහෙනම් අම්මා නොකිය කියන මොකද්ද? මේ රූපේ කියලා කියන්නේ පුතා නෙමෙයි කියලා. ඒක අඬන්නේ. එහෙනම් අපි රූපේ ගත්ත එළියට. රූපේ එළියට අරගෙන ඉවර වෙලා රූපෙන් අහනවා. රූපේ රූපෙන් අහනවා ඈ. රූපේ මොනවද තියෙන්නේ කැල්? කැල්වියෝ කියද්ද? 32. ඕන රූපේ මහන්න ගැලින්ම ඒ කියන්නේ මලමිණිකෙන් අහන් තියෙන සරලව කිව්වොත් එහෙම. ඔය මිනිහ බල්ලා අහන්න. ඔහෙට හෙට ඉන්න ඕනද? මොකක් කියේද? ඉන්න දෙයක් නෑ ඉසි මෙරිලා ඉන්න දැන්ටත් කියලා. නේ? ඔය මලමිණිය බල්ලා අහන්න. අම්මා කවුද? තාත්තා කවුද? ඥාතිය කවුද? නෝන කවුද? අතීතයක් තියෙනවද? අනාගතයක් තියෙනවද? මල් ළඟට ආවට පස්සේ අපි සම්පයෝග දුක්කද? නැත්නම් මම ළඟට ආවට පස්සේ සතුටුද? ඒ මහන් බය. මලවිනීගේ මොකක් කියේ? මොනවා කියන්නේ? මොන්නේ ඔය රූපේ එළියට අරගෙන ඉවරලා අපි ගතුනේ ඔය රූපෙන් අහන්න ඔබට තියෙන බන්න තියෙනවද කියලා. දැන් රූපේ තියෙන කෑලි කීයද? 32ක්. කේසාලෝමා නකාදන්තා තචුමං සාදිවස. එන කෙස් ගහ කල්ල ගන්නවා. ආන ප්‍රශ්නය. හෙට ඉන්න ඕනේද? මගක් කියේද? පිස්සුද කියලා කියන්නේ. ඔහෙගේ තාත්තා කවුද? මොන තාත්තේද? මට තාත්තර නැහැ කියලා මැරුණු සෛල වලින් හැදුණා කියලා ගියේ මට ඇති තාත්තෙක් නැහැ කියලා. අම්මා කවුද? ඥාතිය කවුද? ඥාතියෙක් නැත්තම් කෙස් ගහෙන් ඇහුවොත් එහෙම ඥාති වියසේනනවා සමන්නාගදස්ස දුක්ඛක්ඛන්දේ තියනද කියලා ඇහුවොත් එහෙම මොකක් කියේද? ඥාතියෙන් නැති මට කොහෙද ඥාති වියසන දුක්? අම්මා කෙනෙක් නැති මට කොහෙද අම්මාගේ මරණේ නැමති දුක්? පුතෙක් නැති මට කොහෙද පුතෙක් මරණ දුක්? අනාගතයෙන් නැති මට කොහෙද අනාගතේ මොකක් වෙයිද කියන බය? අතීතයක් නැති මට කොහෙද අතීතයේ ආවල් එක මට වුණා කියන දුක? ඔය කෙස් ගහෙන් ඇහුවොත් එම් ඔන්නේ උත්තර ටික දෙනවා. මේ තියෙන කෑල 32කින් කොයි කෑල්ලටද ඔය ඔබට තියෙන ප්‍රශ්න තියෙන්නේ? ලෝමා තියනද? නක තචු මන්සන් නහාරු අට්ටි ඔය 32කින් එකකටවත් ඔය ඔබට තියෙන එක ප්‍රශ්නයක් අරදී. දැන් එතකොට ඔය ඔබ කියලා හිතාගෙන ඉන්න පොදිය පහකට කඩලා විසිරුවලා වෙන වෙනම ඉන්ටර්වයුව කරලා බලනවා. ප්‍රශ්න දිනවද කියලා. හැමෝම කියනවා කිසි ප්‍රශ්නයක් අපිට නැහැ කියලා. එතකොට පින්වතුනි ඇත්තටම ඒ කාඩ්ද දැන් මේ ප්‍රශ්න තියෙන්නේ. දැන් මේක එකට එකතු කරාට පස්සේ දැන් මෙතෙන්දි ගියප එක මෙතෙන්ට ගියාට පස්සේ කියනවා මට අනාගතේ බයක් තියෙනවා කියලා. කවුරු කියන වැද්ද ඔය කතා? මේ ටික එකට එකතු කරාට පස්සේ ඔබ කියලා කියන්නේ මෙන්න මේ ටිකට පිංචි. ඔබ කියලා කියන්නේ මේ පොදියට කියන නමක්. ඔබ කියලා කියන්නේ මේ මිටියට කියන නමක්. මේ මිටිය හොඳට විසිරුවලා බැලුවට පස්සේ අපිට තේරෙනවා කාරණා දෙකක්. එකක් තමයි මේ මිටිය පස් තැනකට විසිරුවලා බැලුවට පස්සේ මේ පහ හැර වෙන කිසිවක් මෙතන නැති බව වැටහෙනවා. අර බකට් එකේ තියෙන ගැජට් බඩු ටික ඔක්කොම අස් කරලා බැලුවට පස්සේ එතන මොකක් නැහැ කියලා තේරෙනවා. බුද්ධ නැහැ කියලා තේරෙනවා. ඒ වගේම තමයි මේක විසිරුවලා බැලුවට පස්සේ ඔබට තේරෙයි ඔය තියෙන ප්‍රශ්න ඔක්කොම කිසිම තේරුමක් නැති පදනමක් නැති මහා මායාකාරී ප්‍රශ්න කන්දරාවක් මිසක් ඔහොම ප්‍රශ්න ඇත්තටම මේ ලෝකේ නැහැ කියලා. මොකද මේ ලෝකේ ඇත්තට මෙන්න මේ පහක් නම් විද්‍යාමාන වෙනව පිඟුසු. ඒ පහ එකට පොදි වෙලා තිනවා. ඒ පොදි උනාට පස්සේ මෙන්න මේම හැඩයක් තිනවා. එකට පොදි උනාට පස්සේ ඒ පොදි විච ටික විසිරුවලා ඇහුවට පස්සේ ප්‍රශ්න ටික ඔය පොදියට තියෙන ප්‍රශ්න විසිරුවට පස්සේ නෑ. ඒ නිසා තමයි මේ ශාසනයේ තියෙන පිඟුතුනේ රූපයි වේදනායි සංඥායි සංකාරයයි විඥානයයි කියන දේවල් වෙන වෙනම අරගෙන ඉවර වෙලා ඒකින් එක අනිච්ච ලෙස තේරුම් ගන්න කියලා. මේකනාගෙන් ඇහුවොත් එහෙම සංඥාවෙන් ඇහුවොත් එහෙම කවුද තාත්තා කියලා සංඥාව කියයි මට ඇති තාත්තෙක් නැහැ. එහෙනම් මේ ඉන්නේ කොහොමද කියලා ඇහුවොත් එම්ම අන්න එහෙම අහන්න කියලා කියයි. එතකොට උත්තරයක් දෙනවා සංඥා මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුනේ කියලා කියයි. එතකොට එයාගේ අම්මා කවුද? ස්පර්ශ. තාත්තා කවුද? ස්පර්ශ. එතන අම්මයි තාත්තයි ස්පර්ශ. නමුත් මේ කියන සංඥාව මේ එක මිටියට බැඳුනාට පස්සේ කතාවක් කියන මොකද්ද ඒ කියන්නේ? මගේ අම්මා අර ඉන්නේ කියලා කියන. ඊ මොකද්ද ඒ කියන කතාව? මෙතෙන්ද කියන්නේ එක කතාවක්. මෙතෙන්ද ගියහම තව කතාවක් කියනවා. එහෙනම් ඔබට හොඳට වැටහෙනවද පිඟුදුනි මෙතන කියන කතාව පල් බොරුවක් කියලා. මොකද ඔය ඔබට තියෙන ප්‍රශ්න ඔය ඔතන තියෙන සියලුම දේවල් ටිකට බැලුවොත් වෙන වෙනම අරගෙන ඒ ඇයිට ওই ප්‍රශ්න එකක්වත් නැහැ. එතකොට ওই ප්‍රශ්න කාටද තියෙන්නේ? දැන් ඔතන තියෙන කෑලි වෙනම අරන් බැලුවට පස්සේ ඒ එකකටවත් ප්‍රශ්න නැහැ. නමුත් ඔබට තියෙන අනාගත බයක් ඔය එකක් තියෙනවනේ. හෙට මොනෝ වෙයිද? මැරෙයිද කියලා හිතෙනවා. මැරෙයිද කියලා හිතෙනව නේද? එහෙම හිතෙන්නේ නැද්ද? ඈ හිතෙනවා. ඔය හිතන හිත එළියට අරන් ඇහුවොත් එහෙම මොකක් කියයිද? ජීවත් වෙන ඕනද කියලා ඇහුවොත් මොනවා කියයිද? එහෙම ජීවත් වෙන්න ඕනේ නැහැ කියලා. නමුත් මේක මේ පොඩි එක මිටියට ගත්තාට පස්සේ මේ ලෝකේ ඇත්ත තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි විභජනය කරලා බලන්න කියලා තියෙන්නේ. පඤ්ඤපනා, පට්ඨපනා, විවරණා, විභජනා. විභජනය කරලා බලන්න කියලා කියනෝ නිතර. බෙදලා බලන්න කියලා කියනෝ. බෙදලා බලපුව ගමන් පින්තුනි ඇත්ත පේන්න ගන්නවා. බෙදලා බලුම් පින්තුනි මේ ඔබ යම් වෙලාවක් මේ සංඥාව එළියට අරගෙන ඉවලා සංඥාව මොන වගේ එකක්ද කියලා විග්‍රහ කරගත්තකම සංඥාව පිළිබඳ තියෙන චන්දරාගේ නිරෝධ වේ. මේ සංඥාව උපේක්ෂාවට ලක් වෙනවා. සංඥා උපේක්ෂාවට ලක් වෙනවා කියලා කියන්නේ සංඥාව පිළිබඳ අවිද්‍යාව දුරු වෙනවා. සංඥාව මම කියලා ගන්න බෑනේ කියලා තේරෙනවා. සංඥාව මම කියලා වෙන් කරගන්න පුළුවන් එකක් නෙවෙයිනේ කියලා තේරෙනවා. අන්නේ මිතුවට පස්සේ පිඟුතුනේ මේ සංඥා සම්බන්ධයෙන් එන යම් ප්‍රශ්න ටිකක් තිබ්බනම් ඒ සියලු ප්‍රශ්න නිරෝධ වෙනවා. රූපේ වෙන් කරලා එළියට ගත්තට පස්සේ රූපයෙන් ඔය ඔබට තියෙන ප්‍රශ්න තියෙනවද කියලා ඇහුවොත් එහෙම රූපයේ කිය එක ප්‍රශ්නයක් අමට නැහැනේ කියලා. අන්නේම කරලි වෙලා පිඟුතුනේ රූපේ පිළිබඳ උපේක්ෂාව ලක් වුණොත් එහෙම රූපේ උපේක්ෂාවට ලක් කළොත් එහෙම ඔය රූපය හා සම්බන්ධ වෙලා ගොඩනැගෙන යම් 11 මහගින්නක් තියෙනවා නම් ඒ සියල්ල නිරෝධ වෙනවා. මොකද ඒ රූපෙට නැති ප්‍රශ්නයක් ඔය හැඟෙන්නේ. ඔන්නෝ විසිරුල බැලුවට පස්සේ ඔබට තේරෙන කාරණාවක් තියෙනවා. මේ ඇත්තටම මෙතන මේ තියෙන පොදියේ කිසිම දෙයකට නැති අනවශ්‍ය හැඟීම් ටිකක් නෙමෙයි උපදින්නේ කියලා. මේවා මේකට අදාළ නැහෙනි කියලා. අන්න එතකොට තේරෙනවා පිළිගනිමු මේ ලෝකෙට අදාළ නැති සංකල්පීය ගොඩනැගෙන වෙනම විකෘති මානසිකත්වය මේක ඇතුලේ දුවනවා කියලා මේකට එකතු වුණාට පස්සේ. විසුරුල බැලුවට පස්සේ බොහොම හොඳට අර පැහැදිලි වතුරකින් ඒ වතුරේ අඩිය පේන්නේ නැහැ. බොහොම පැහැදිලිව පේනවා මේ ලෝකේ ඇත්ත මොකද්ද, මේ ලෝකේ බොරුව මොකද්ද කියලා බොහොම සරලව. ඇත්ත බොරුව මොකද්ද කියලා තේරෙනවා. දැන් මේ කියන පරීක්ෂණේ කාටද කරන්න බැරි? ඈ කාටද කරන්න බැරි? දැන් ඔබට පින්තුනේ මරණ බය කියලා එකක් ආවොත් එහෙම අන්නේ ආපු වෙලාවට අන්නේ මරණ බය කියන එක මෙන්න මේ මරණ බය කියලා එකක් ආවොත් එහෙම අන්නේ මරණ බය අරගෙන ඉවර වෙලා ওই මරණ බය මේ පහෙන් කෝකටද තියෙන්නේ කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ওই මරණ බය කාටද තියෙන්නේ? ඇහි පිල්ලමටද තියෙන්නේ? මේ දැන් ඉපදිත සංඥාවටද ওই මරණ බය තියෙන්නේ? නැත්තම් මේ සංඛාරයට මරණ බය තියෙන, විඥානෙට මරණ බය තියෙන, මේ කාටද මේ මරණ බය තියෙන්නේ? මොකද ඔක අරන් කොහෙට හරි දාලා බලන්න එපා. බැලුවට පස්සේ ඔබට තේරෙනවා කාරණාව මොකද්ද? මේ මරණ බය කියන එක කොහෙටද පනවන්නේ? මරණ බය පනවන්න දෙන්නේ නැහැ මේ. අන්න එතකොට තේරෙනවා මෙතන නැති එකකට තමයි මේ මරණ බය පැනවෙන්නේ කියලා. මොකද මෙතන නැති එක මොකක්ද? රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ වලට අමතරව මෙතන තියෙනවා කියලා හැඟෙන එකක් කවුද? මම. නමුත් මේ ටික විසුල්ව බැලුවට පස්සේ ඒ මම මෙතන හොයාගන්න නැහැ කොහෙද ඉන්නේ කියලා. ඒ හොයාගන්න නැත්තේ ඇයි? ඇත්තට මෙතන හිම එක නැති නිසායි ඔය හොයාගන්න නැත්තේ. ඒකයි කිව්වේ පිඟුදු යන බාල්දියේ බකට් එක පෙරලලා බලන්න මුද්ද තියෙනවද කියලා. ඒක හැමෝම තනි තනිව වෙන වෙනම කරන්න ඕන පිඟුතුනි මේ කිව්වා කියලා මුකුත් දෙන්නේ නැහැ. වෙන වෙනම තනි තනිව බොහොම සරලව ඔය මම කිය ඔය ඔබ කියලා හිතන් ඉන්න එක විසිරුවනවා කෑලි පහකට විසිරුළු අරගෙන එකින් එක කාරණා ගැන පරීක්ෂණය කරලා බලනවා ඔය කොහෙද ඉන්නේ මුද්ද කියලා. එතකොට තේනවා කොහක්වත් නැහැ මේ එකක් කියලා. ඊට පස්සේ විසිරිච්ච කෑල්ල වලින් කෝකටත් අහලා බලනවා මේ මට තියෙන බන්න ඔහෙට තියෙනවද කියලා. ඒගොල්ලොත් කියන හිම ගන්න නැහැ කියලා. බින්දුනේ ඔය පද්ධතිය ඇතුලේ කිසිම කෑල්ලකට ඔය ඔබට තියෙන ප්‍රශ්න නෑ. රූපෙටත් නෑ, වේදනාවටත් නෑ, සංඥාවටත් නෑ, සංකාරයටත් නෑ, විඥාණයටත් නෑ. ඔය කියන පහෙන් එකකටවත් ඔබට තියෙන එක ප්‍රශ්නයක්වත් නෑ. බොරු නම් පරීක්ෂණය කරලා බලන්න. පිටුදු එහෙම පරීක්ෂණය කරාට පස්සේ ඔය හිතර හොඳට හේතු ගැන්වෙනවා. මොකද්ද? මොකක්ද හේතු ගැන්වෙන්නේ? මෙතන සත්වයක් නැති බව. ඒ වගේම තමයි ඔය බලාපොරොත්තු වෙන බලාපොරොත්තු ගැන කලකිරෙන්න ගන්නවා බොහොම වේගයෙන්. මොනවද සත්‍යයේ බලාපොරොත්තු? මාව පොඩ්ඩක් උස් කරලා තියා ගන්නවා. මාව පහත් නොවේ තියා ගන්නවා. මාව අනිත්‍ය අතර පොඩ්ඩක් කැපී පෙනනවල තියා ගන්නවා. ඔය පන්නේ මේ සංඥාවෙන් අහන්නකෝ මේ ඔහෙට කැපී පෙනනවනද? ඔතන සංඥා කියලා ගන්න විද්‍යාමාන වෙනවා. ඒකෙන් අහන්න කැපී පෙනලා පෙනනවනද මොකක් කියේද? මොන කැපී පෙනිල්ලද? එයාට එහෙම ප්‍රශ්නයක් නැහැ. ඒ ටික විසුල්ල බැලුවට පස්සේ පිංගතුනි මොකද වෙන්නේ? අර සත්වයා කියන කෙනාට එක එක දේවල් කරගන්න ඕනි එයා වෙනුවෙන්. එයා පොඩ්ඩක් මතු කරගන්න ඕනි. එයා පොඩ්ඩක් පල්ලෙහාට වෙන්න එක නවත්ත ගන්න ඕනි. එයා යමක් කරන බව අනිත්යයට කියන්න උත්සාහ කරන්න ඕනි. මමත් යමක් කරනවා කියලා පෙන්න ගන්න ඕනි. එයාට ජීවත් වෙන්න ඕනි ওই සත්වයාට. නමුත් මෙතන ජීවත් වෙන කෙනෙක් නෑ හැබැයි. නමුත් සත්වයාට ජීවත් වෙන්න ඕනි. ඔන්නේ සත්වයා සහ සත්වයාගේ සියලුම ඕනකම් ගැන ලොකු කලකිරීමක් ඇති වෙනවා මේක විසුරුවල බලපු ගමන්. අන්නේ කලකිරීමට කියනවා තණ්හාව ෂේ වෙනවා කියලා. වෙන මොකක්වත් නෙමෙයි තණ්හාව ෂේ වෙන්නේ. මොකද මේ හා වෙන තැන බොරුවක් බව බොහොම සරලව බොහොම ප්‍රත්‍යක්ෂව තේරෙන විදිහට විග්‍රහ කරගන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? කලකිරෙන්න ගන්නවා. කලකිරෙන්නේ මිදේ, මිදෙන්නේ මිදුනිමි දැනගන්න. කලකිරනකොට මිදෙනවා වෙන්ගතන. මිදෙනවා කියලා කිව්වේ. ඒව ගැන තියෙන බලාපොරොත්තු මොන වෙන්න ගන්නවද? බලාපොරොත්තු ඔක්කොම හැලෙන්න ගන්නවා. බලාපොරොත්තු හැලෙනකොට පිංගුතුනි ගිනි නිවෙනවා. ඔන්නකොට නිවන කියනවා. මොකද සත්වයා දෙයක් කරපු බව කියන ලොකු මනාවක් තියෙනවා සත්වයාට. නමුත් සත්වයා කියලා කියන්නේ මුලාවක් කියලා තේරෙනකොට අර උමනාව මොන වෙනවද? ඒ උමනාව පහ වෙන්න ගන්නවා. එතකොට ඒ උමනාව නිසා කලින් ලොකු ගිනි ඉපදුනා නම් දැන් මොකද වෙන්න ගන්නෙ? ඒ ගිනි නිවෙන්න ගන්නවා. ඔව් නිවිලා ගිහිල්ලා පිටු එක දවසක් එනවා. ඕක බිඳුවටම නිවෙනවා. බිඳුවටම නිවුණා කියලා කියන්නේ මෙන්න මේ පහ එකට එකතු වුණාට පස්සේ ඒකට හැංගෙන්න ගන්නව අදහසක්. මම කියලා කියන්නේ මේ පහට කියන නමක් කියේ. මේ පහ හඳුන්වන්න දාපු සංඥාවක් තමයි ඔය මම කියලා කියන්නේ. මොකද මම කරා කියලා කතා කරාට ඔය මේක හඳුන්වන්න දාපු නමක් විතරයි ඔක. ඔය නම එක නම දානවා. නමක් විතරයි කියලා තේරෙනවා. අන්න එතකොට මොකද වෙන්නේ? මේ තියෙන ප්‍රශ්න ඔක්කොම අයින් වෙලා යනවා. ගිහිල්ලා බිඳුවටපත් වුණාට පස්සේ එතනින් එහාට ওই ප්‍රශ්න ඔක්කොම අයින් වෙනවා පිටුතුනි. මේක කියන්නේ වැඩේ මේ කියන එක ඔබට එහෙම වෙන්න නම් ඔබට සිද්ධ වෙනවා පිටුතුනි මේ කෑලි අරගෙන මේව අත්දැකීමට ගන්න. එදිනෙදා වැඩ කටයුතු කරද්දී යනකොට ඉන්නකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට කනකොට බොනකොට පැම්පහසු වෙනකොට ඕන් ඔය කියන තැන් හැමතැනදීම පිංගුතුනි මේ කියන දේවල් විද්‍යාමාන වෙනවා හැමතැනම. තැනක් නොතැනක් නැහැ. ඔබට මේ ටික තියලා රට යන්න බෑ. රූපයි වේදනායි සංඥායි සංකාරයි විඥානයි ටික ලංකාවේ තියලා ඉවරලා පිටරට යන්න පුළුවන්ද? මොකද එහෙම යන්නේ එකෙක් නැහැ. අරයි යනවා කියලා අරයි එන ඔය පොදියම තමයි. ඉතින් එතන ගියාට පස්සේ එතනත් හැදෙනවා ඕව ගාල මේ ටික. එහෙනම් කොහෙට ගියොත් මග වඩන්න බැරි? අත්දැකීමක් ගන්න බැරි කොහෙට ගියොත්? ඕන දැනගෙන නම් අත්දැකීමක් ගන්න පුළුවන්. අන්නේ අත්දැකීමක් අරගෙන ඉවරලා විග්‍රහ කරගන්නවා මේ වේදනාව මේ දැන් ඉපදුනා. මේ ඉපදෙන්නේ මෙන්න උපදිනවා මෙන්න උපදිනවා මෙන්න උපදිනවා. ඒ උපදින උන්ට කල්පනා කරලා බලන්න මේ වේදනාව කොහේ ඉඳලාද මේ එන්නේ? ඔළුවේ ඉඳලාද එන්නේ? කකුලේ ඉඳලාද වේදනාව එන්නේ? නැත්තම් කොහෙන්ද වේදනාව එන්නේ? ඒක හරියට නිකම් පිඟුතුනේ ගහක් තියෙනවා. ඒ ගහේ මලක් පිපෙනවා. ඒ මල එතෙන්ට ආයි කොහෙන්ද? කොහෙන්ද ආවේ? දැන් රෝස මල් නේ. රෝස ගහක් ඉඳද්දි ඒ රෝස ගහේ හටගන්න මල් ඉඳන්න කලින් පොළොවට වලලලා. ඊට පස්සේ නේද රෝස දඬුවක් ගහන්නේ. ඊට පස්සේ අර වලලපු මල් නේද අර කඳ ඇතුලෙන් ඇහිලා එළියට එන්නේ. නෑ නෑ. රෝස ගහක් තියෙනවා. මල් කොහෙන්ද එන්නේ? ඈ? ඒ මල් කොහෙන්ද එන්නේ? ඉතින් ඒක හරි ලස්සන හැඩයකට එනවා නේ හදලා. ඒ කොහොමද හැදෙන්නේ? කවුද ඒක පේන්ට් කළේ? මේක කියන්න බෑ. ඒ මලක් හැදෙනවා ඒ ගහේ ඔබ දැකලා ඇති. නේද? වේදනාව කියන්නේ ඒ වගේම තමයි. මෙතන තියෙන රෝස ගහ වගේ යහිට් එක පද්ධතිය. ඒ පද්ධතිය වේදනාව පිපෙනවා. මේව ගත්තම හරි. වේදනාව මොන වෙනවද? ඔබ කියන්නේ මේ බය මොලේ අමාරුද කියලා. හරි. මේ පංචස්කන්ධේ නැමැති රෝස ගහේ වේදනා පිපෙනවා. ඒ වේදනාව රෝස ගහට අහිතිද? එහෙනම් ඉතින් රෝස ගහ ඒවා තාත්තගෙන් ඉල්ලගෙන එන්න ඕනේ මෙතෙන්ට. එහෙම එකක් නැහැ. ওই පංචස්කන්ධේ නැමැති රෝස ගහ ඔය විදිහට තියෙනකොට එතන මොනවා උපදිනවද? වේදනා උපදිනවා. මොනවා ප්‍රත්‍යයෙන්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනා උපදිනවා. ඔන්නේ වේදනාව පිඟුතුනි වෙන් කර ගන්නවා. මොකක් කියලාද? මං කියලා. ওই වේදනාව වෙන් කර ගන්නවා මගේ කියලා. ඔන්නේ මගේ කියලා වෙන් කරගත්ත වේදනාවෙන් වෙනමම ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම ඕක කාගේද කියලා. ඔබ වෙන් කරගත්තට වේදනාව වේදනාවෙන් අහලා බලන්න කාගේද කියලා. අර මේ අවස්ථාව තියෙනව නේද? කෙනෙක් ඔන්න පාර යන මිනිස්සෙකු වෙන් කර ගන්න එයා මගේ කියලා. එහෙම වෙන් කරගත්තාම යාගේ වෙනවද? එහෙම වෙලා තමයි දත් එහෙම කඩා ගන්න. පාරේ මිනිස්සෙක් යනවා එක්කෙනෙක් වෙන් කරගන්නවා එයා මගේ කියලා. එයාගෙන් ගිහිල්ලා අහන්න ඕනේ මේ ඔහේ අරයගේද? මොකක්? මොනවා කියයිද? පිස්සුද කියලා හයි. නමුත් වෙන් කරගෙන ඉන්නවා තව එකෙක්. අන්න ඒ වගේ වැඩක් මේ වෙන්නේ. පංචස්කන්ධය නැමැති රෝස ගහක් තියෙනවා. ඒකේ වේදනාමල් පිපෙනවා. පිපුණ ගමන් මොකෝ කරන්නේ? ඈ? ඒක ටක් ගාලා වෙන් කර ගන්නවා. ඒක මම, ඒක මගේ. ඒක මගේ ආත්මය කියලා. ඒ වේදනාවෙන් අහන්නකෝ. ඔක සුමනක් වගේද කියලා. මොකක් කියන්නේ? මොන සුමනක් වගේද? මම ස්පර්ශපත්යෙන් ඉපදුනේ කියලා. පිස්සුද කියලා. නමුත් ඒ වේදනාව වෙන් කරගත්තට පස්සේ දුක් විඳිනව නේද? ඇයි වේදනාව මම කරන්නේට ලක් වුණාට පස්සේ මොකද වෙන්නේ? දැනෙන්නේ ඔක්කොම කාටද? මට. ඒ දැනෙන කිවරනවත් එක්කම ඊළඟ කෙනා. ඒ නිසා අතොරක් නැහැ පින්තුනි හොයාගන්න බෑ. දැනෙන කිවරනකොටම සංඥා වෙනවා. සංඥා වෙනකොට මේක මොන කරගන්නවද? ඒකට අග්ගල වෙන් කරගන්නවා. කවුරු කියලාද? මම කියලා. ඒ නිසා වේදනාවයි සංඥාවයි අතර වෙනසක් තියන්න ඉඩ දෙන්නේ නැහැ. ටග්ගාල ඊළඟට වෙන් කරගන්නවා. එතකොට මේ දෙක අතර සත්‍යයක් ඉන්නා වගේ හැඟෙනවා. නමුත් පින්තුනි ඔය දෙක ඒ ඒ වෙලාවේ වෙන් කරගන්න නිසා ඒ ඒ වෙලාවේ ඔය හැඟීම උපදින්නේ. වේදනාව වෙන් කරගන්නවා. ඒ Nirodha වෙනවත් එක්කම සංඥාව වෙන් කරගන්නවා. අධික වේගයෙන් මේක සිද්ධ වෙන නිසා හිතනවා ඒක ඇතුලේ වෙන් වෙච්ච කෙනෙක් ඉන්නවා කියලා. නමුත් එහෙම කෙනෙක් සංඥාව කියලා කියන්නේ අර රෝස මලේ ඉපදිච්ච අර මැද තියෙන පුංචි රේණු ටික අන්න ඒ වගේ. ඒ රේණු ටික ගහටයි තියෙද? ඈ? එන්න කොහෙද ඇයිද? මලටයි තියෙද? කොළේටයි තියෙද? එහෙම කියන්නේ නෑ. ඒ ධම්මා හේතුප්පබෝ. ඒතර ඔතන ගහේ සංඥා රේණු උපදිනවා. ඒක කාටද ඇයිද? ඒක ස්වාමීන් වහන්සේ කාටයිද? ඒක මට අයිති. ඒ අඳුරගත්තේ කවුද? මම අඳුරගත්තේ. වෙන මොකක් අඳුරගත්තේ? මම අඳුරගත්තේ. ඔය කියන්නේ කෙලින්ම. මං අඳුරගත්තා එයා තමයි එන්නේ කියලා. මම හඳුනගත්තේ කවුද? මම. හඳුන ගැනීම කාගේද? මාගේ.
ඔන්නඔකට කියනවා මම කරණයට ලක් වෙනවා කියලා. ඔන්නේ මම කරණයට ලක් වෙච්ච සංඥාවෙන් අහලා බැලුවොත් එහෙම. අර ප්‍රශ්නේ ඔයගේ අයිතිකාරය කවුද කියලා. එයා මොකක් කියේද? වෙන් කළා ඇහුවොත් එහෙම මොකක් කියේද? මගේ අයිතිකාරය කවුරු කියේද? මට එහෙම අයිතිකාරය නැහැ. මං ඉපදිච්ච විදිය ඕනනම් කියන්නම් කියේ. ඒ විදිය මොකද්ද? ස්පර්ශ ප්‍රත්‍යයෙන් සංඥා ඉපදුනා කියලා කියයි. මේ ස්පර්ශේ වෙච්ච නිසා ඉපදුනේ කියලා කියයි. දැන් මේ ස්වාමීන් වහන්සේ මෙහෙම කළ අප්පුඩියක් ගහවෝ. සද්දයක් උදා වෙන්නේ නැද්ද? ඈ? සද්දයක් උදා වෙනවා. ඒ සද්ද කාගේද? මගේද? සද්දෙන් ඇහුවොත් එම කාගේ කියලා මොකද සද්ද මොකක් කියයිද? මෙන්න මේ ස්පර්ශේ නැත්තම් මේ ඝට්ටණියෙන් ඉපදුනා කියලා සද්දේ කියනවා. නමුත් මං පැත්තක ඉඳන් කියනවා ඒ සද්ද කායි කියලාද? මගේ කියලා. සද්දෙන් ඇහුවොත් කියයි පිස්සු එයාට කියලා. දැන් ඔබ ස්ටේජ් එකට නැගලා මියුරු ගීතයක් ගායනා කරන කවුලෙක් වගේ. දැන් කටින් මොකද එන්නේ එළියට? දැන් අපි ඇඩ්වාන්ස්ඩ් නේ පොඩ්ඩක් නේ. සද්දයක් නෙවෙයි ඉන්නේ, කම්පණේ ඉන්නේ. හරි දැන් අපි සද්ද කියලා ගමු ඈ. ඔන්න සද්දයක් එනවා එළියට. දැන් අර ස්ටේජ් එකේ නැගලා ඉන්න ගොයියට මොකද හිතෙන්නේ? දැන් ඒ සද්ද කාගේද? එයාගේ සද්ද. එයාගේ වොයිස් එක. මයික රකින්න ඕනේ. ඒක මම. ඒක මගේ. ඒක මගේ ආත්මේ. ඒක අපි පරම්පරාවෙන් එන එකයි. එක එකෙකුටවත් දෙන්නේ නැහැ. ඔය එලීට ආපු සද්දෙන් ගිහිල්ලා අහන්න ඕක කාගේද කියලා. අර ගායක මහත්තයාගේ දොහේ. මොකක් කියයිද? පිසුද? අර උගුරේ කෑලි දෙකක් තිබුණා. අන්නේ දෙක හැපිලා මං එලීට ආවේ කියයි. ඒකට කොහෙද මං ආයිද කියලා කියයි. හොඳ වෙලාවට ඒකට නඩු දාන්නේ නැත්තේ. ඔන්න ඔකට කියනවා අපි කිව්දුනේ අහ කියන නයි. අන්න ඒක කරනවා. මේ සද්දෙන් එහෙම ඇහුවොත් එහෙම කියනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ඔක්කොම ටික මම කරණේට ලක් කරගෙන තියෙන්නේ. නමුත් ඒගොල්ලන්ගෙන් ඇහුවොත් එහෙම ඔය ලක් කරගත් එක ඔබත් එක්ක සම්බන්ධයක් තියනවද කියලා කිසිම සම්බන්ධයක් නැහැ කියලා. විඥාණයෙන් ඇහුවොත් එහෙම විඥාන කියලා කියන්නේ මොකද්ද? වැටෙනවා. දැන් වැටෙන්නේ කාටද බිඟුදින පොඩි කාලේ ඉඳලම? ඈ? කාටද වැටෙන්නේ? වැටෙන්නේ මට. අනේ ආමුදුරුනේ දැන් ඔක්කොම ටික මගෙන් අයින් කරාට පස්සේ එතකොට මං කියන්නේ මොකක්ද නඳු? ඒක තමයි කියන්නේ. වැටෙන වෙලාවට ඔබ වැටහීම, දැනෙන වෙලාවට ඔබ දැනීම, හඳුනගන්න වෙලාවට ඔබ හැඳිනීම, කරන වෙලාවට ඔබ සංකාරයේ. රූපේ ආරමුණු වුණාට පස්සේ ඔබ රූපේ. ඕව උපාදාන වෙනව මිසප්පින් දින ඔය එකක්වත් ඔබ නෙමෙයි. ඒකයි ඔබව මැද්දෙන් තියලා ඔය කැලි ටික අයින් කරන්නකෝ. එතකොට ඔබට පවතින තැන නැති වෙනව මේ. මොකද ඔබ කියලා ඔය කතා කරන්නේ ඔය කැලි ටිකට වින්දුනේ. එක්කෝ වැටෙන එකට ඔබ කියලා කියනවා. ඔය ටිකට තමයි කියන්නේ. නැත්තම් වෙන මොනවටද කියන්නේ දෙන්නේ? වෙන කියන්නේ නැහැ. හොඳ වෙලාවක් නේද කවුරුත් ඇහිලා ඔබගෙන් අහන්නේ නැති ඔබ කියන්නේ මොකද්ද කියලා පෙන්වන්න කියලා. පෙන්වන්නේ නැහැ. මොකක් පෙන්වන්නද? වැටහිම අරන් එළියට දාලා කිව්වොත් මේ වැටහිම තමයි මං කියන්නේ කියලා කිව්වොත් මේකට කියන්නේ කටවාගෙන හිටහන් කියලා. අයිතිවාසිකම් ගැන කියන්න එපා මොකද එහෙම කිව්වට වැටහිමෙන් හදිසිය කවුරු ඇහුවොත් එහෙම මොකක් කියේද? ඒ මිනිහන් පිස්සු. අවුලක් තියෙන පොඩි. ඔව් අවුලක් තියෙනවා. ලොකු අවුලක් තියෙනවා. පොඩි නෙමෙයි ලොකු අවුලක් තියෙනවා. මොකද අහගෙන ඔක්කොම ටික මොනව කරගන්නවද? වෙන් කරගන්නවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන දර කැරි පහක් වගේ පිඟුතුනේ මේ පොදියක් ස්වභාවික ශක්තියක් නිසා එකට ගැට ගැහිලා තියෙනවා කර්ම ශක්තිය නිසා. ওই ගැට ගැහිලා තියෙන ධර්මීය විසුරුවලා දැම්මට පස්සේ එච්චරයි. නමුත් වෙලා තියෙන්නේ ඔන්න ඒ පොදිය මොනව කරගෙන දැන් තියෙන්නේ? වෙන් කරගෙන තියෙන්නේ. වෙන් වෙලා පිඟුතුනේ එතන ඒකට අදාළ නැති හැඟීමක් එනවා වෙන් වෙච්ච මම කියලා. ඒ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඒ පොදියේ තියෙන ඔක්කොම මුළු මිටියේ තියෙන ඔක්කොම ටික වෙන් කරගන්නවා මේ මම කියලා. ඊට පස්සේ මොනවද කරන් තියෙන්නේ? හෝල්සේල් දුක් විඳින්න තියෙන්නේ. කවුරුත් දුක් විඳිනවා නෙමෙයි
දුක කියන එකක් උපදිනවා. දැන් මෙන්න මේ විදිහට මොකට බැරිද දූටක් දාලා බලන්න ඔබගේ. දූ කියලා දැලුවොත් එහෙම. දැන් ඔබ දූ කියලා කියන්නේ මේ පහට නෙමෙයිද? ඔය දූගේ දූ කියන එකේ සංඥා කියන කෑල්ල එළියට අරගෙන කල්පනා කරලා බලන්න මොකද්ද දූ කියන්නේ කියලා. ඒ සංඥාවට අතීතෙකුත් නැහැ. සංඥාව ඔබේ කුසේ ඉපදුනේත් නැහැ. සංඥාවට තාත්තා කෙනෙකුත් නැහැ. සංඥාවට අනාගතයකුත් නැහැ. සංඥාවට උපැන්න සාධකෙකුත් නැහැ. ඒකේ ඔබගේ නම අම්මා කියලා ලියලත් නැහැ. ඔය දූගේ කියන කෑලි පහේ එකක් එළියට අරන් ඒක පරීක්ෂා කරලා බැලුවොත් එහෙම ඔබගේ ඒකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ විදිහට දූ කියන ගැජට් එකේ ඔය ඔක්කොම කෑල් ටික එළියට අරගෙන වෙන වෙනම විග්‍රහ කරලා බලන්න ඔබගේ ඒවයි සම්බන්ධකම් මොනව හරි තියෙනවද කියලා. එතකොට තේරෙයි කිසිම සම්බන්ධකමක් නැහැ කියලා. එතකොට ඔබ කොහොමද එයාගේ අම්මා වෙන්නේ? දෙන්න බන් උත්තර. කොහොමද අම්මා වෙන්නේ එතකොට එයාගේ? එයාගේ අම්මා වෙනවා කියලා මොහොකට දම්මා වුණේ අන්තිමට? රූපෙට අම්මා කියන්නත් බෑ. වේදනා සංඥා සංකාර විඥාන එකකටවත් අම්මා කියන්න බෑ. මොකද ඒගොල්ලෝ වෙන වෙනම කියනවා මේවයි අපි උපදින්න හේතු කියලා. දැන් මේ රූපෙන් ඇහුවොත් එහෙම. ඔබ ඇයි මේ ලෝකෙට ඔබගේ අම්මා මොකද්ද කියලා ඇහුවොත් මොකක් කියයි? මගේ අම්මා 17 එකක් කියයි. නේද? නේද? ඔය දූගේ රූපෙ විතරක් එළියට ගත්තොත් එහෙම මලමිනියක් නේ. නේද? ඒක දැන් ඔබ දන්නවනේ. ඔබ ආයි මලගෙදර ගියොත් කියන්නේ මේ ඔය ඇයි යඬන්නේ කියලා. එතකොට එයා කියයි මගේ දූ මැරුණා කියලා. එතකොට එයා කියනවා අර කතාව. මොකද්ද? දූ කියන්නේ මේ රූපෙ නෙමෙයි කියලා. ඒක රූපෙ එළියට ගත්තට පස්සේ ඒ රූපෙන් ඇහුවොත් එහෙම කවුද අම්මා කියලා. රූපෙ මොනවා කියයිද? ඊයේ 17 එක තමයි අම්මා කියලා කියයි. මොකද ඊයේ 17 එක තමයි දැන් හංකඩයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ 17 එකේ තියෙච්ච 7 වල තියෙච්ච ඒ ස්ට්‍රක්චර් එක පොඩි වෙනස්කමක් වෙලා හමක් විදිහට දැන් විද්‍යාමාන වෙනවා. එහෙනම් ඒ හම විද්‍යාමාන වෙන උදව් කළා මොකද්ද? අර සැමන් විදිහට තිබිච්ච ස්ට්‍රක්චර් එක. එහෙනම් ඒ වෙලාවේ ඒ කැලේ අම්මා කවුද? සැමන්. හරි. එතකොට ඒ රූපේ අයිතිවාසිකම් ටික ඔන්න ඔය විදිහට පනවගෙන තව රූප කැලේ ටිකම ගිය. අනේ පව් ඔබ. මොකද ඔබගේ දූගේ සම්බන්ධකමක් ඔය කිසිම තැනකින් අමුණන්න බෑ. එහෙනම් ඒ සංක ඒ සම්බන්ධතාවයේ කොහේ පවතින එකක්ද ඔය? කොහේ හැදෙන එකක්ද ඔය? පිස්සුවෙන් හැදෙන එකක් ඔය. එහෙම එකක් ලෝකේ නෑ. නතේ කාමායානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්සකාම. ඕන් ඔය කියන සංකල්පීය ගොඩනැගෙන එකක් මිසක් එහෙම එකක් ඇත්තටම නෑ. එහෙම කියලා වැටහෙනකොට තමයි පිඟතුනි දූගේ අම්මගේ තියෙන සම්බන්ධතාවය මොන වෙන්නේද? අත්හැරිලා යන්නේ ගැලවිලා යන්නේ. නැතු ඔබ ඔළුවෙන් හිටගෙන කිව්වත් මම දූට තණ්හා නැහැ කියලා. ඔය කවදාවක කෙරෙනව නෙමෙයි. ඔබ බොරු වැඩ පිඟතුනි. අනාදිමත් සංසාරයක් පුරවගෙන කකුසඳ බුදුහාමුදුරන් කාලෙත් ඔබ ඔක කිව්වා. මොකද ඒ කාලෙත් පන්සල්ට ගිහලා බණ ඇහුවානේ. ඉතින් හාමුදුර මොකද්ද කිව්වේ? තණ්හා. තණ්හා කරන්නේ කොහොමද? තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයි. ඇත්ත ඇත්ත ස්වාමීන් වහන්සේ මම මේ පොඩි උණ්ඩේ අරකටයි මේකටයි ඔක්කොටම මේ තණ්හා කරන් ඉන්න නිසා තමයි ඔක්කොම මල කරදරේ හිටහල්ලා කිව්වටවත් තණ්හා නැතුව ඉන්නවා. තාමත් ඒක කරන්න උත්සාහ කරනවා. දැන් ගෞතම බුදුහාමුදුරුවෝත් පහල වෙලා ඉන්නේ. තව ඕනම් කරගෙන යන්න. ওই ක්‍රමයට කරන්න බෑ. ඔය ඔබ පුරුදු කරගත්ත ක්‍රමයක්. මං දේවල් වලට තියෙන තණ්හා වයින් කරනවා කියලා ඔය ඔබ පුරුදු කරගත්ත එක ඕක කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හේතු යුක්ති සහිත ඔප්පු කරලා බලන්න ඕන පිඟුදු. එතකොට ඔබට පේනවා තණ්හා වෙන්න මමත් තණ්හා කරන දුවකුත් ඔයේ නැති බවක්. අන්න එතකොට ඔය බන්ධනේ බිඳෙනවා. අන්න ඒකට කියන උපේක්ෂාවට ලක් කරනවා කියලා. එතකොට දුව බලා ගන්න බැරිද? පුළුවන්. මොකද දුවෙක් බලන්නේ නැහැ එතකොට. මොකද්ද බලන්නේ? රූපේ බලනවා, වේදනාව බලනවා, සංඥාව බලනවා, සංකාරය බලනවා, විඥානය බලනවා. දුවෙක්ව බලන්නේ නැහැ. කවුද බලන්නේ? මමද? නෑ. ඔන්නඔකට කියනවා පිංගුතුනි ආර්යයන් වහන්සේ රහතන් වහන්සේලගේ ජීවන පැවැත්ම කියලා. උන්වහන්සේලට පුළුවන් ඔය ඕන කෙනෙකු බලාගන්න. නමුත් මාත්‍රයක්ක බැඳීම් කියලා ඒවා එහෙම වනේ. මොකද බැඳීම් හටගන්න එකක් නැති නිසා එහෙම වෙන්නේ නැත්තේ. ඒකට උන්වහන්සේලා ආපු ක්‍රමවේදයේ පිළිවෙල තමයි විසිරුවල බැලුවා. පරීක්ෂණ කරලා බැලුවා. අන්න එතකොට ඔබට හොඳට වැටහෙනවා මේ කියන කාරණා මොකද්ද කියලා. දැන් ඔබගේ ජීවිතේ අතීතයේ හිතලා බලන්නකෝ. එක එක සම්බන්ධකම් ජීවිතේ තිබුණා නේද? යාළුකම්, හිත මිත්‍රකම්, ප්‍රේම සම්බන්ධතා ආදි වශයෙන්. ඒ සම්බන්ධතා පැවැත්වි මොකක් එක්කද අන්තිමට? ඈ? සංඥාව එක්කද? රූපෙත් එක්කද? රූපේ කියන්නේ මලවිනියා. ඒක කතා කරන්න එපා. රූපේ කියන්නේ මලවිනියා. එතකොට කොහෙත් එක්කද සම්බන්ධකම් තියෙන්නේ? වේදනා එක්කද? සංඥා එක්කද? සංකාර එක්කද? විඥාන එක්කද? නෑ. ඔතන නැති එකක් එක තමයි ඔය සම්බන්ධය තිබුණේ. ගෑනු ළමයා, පිරිමි ළමයා, යාළුවා කියලා කියන්නේ එතන නැති එකක්. ඒකත් එක්ක තමයි සම්බන්ධකම තියෙන්නේ. නමුත් ඔය සම්බන්ධකම කියන එක පවතින්නේ එතන එකක් තියෙනවා කියලා හිතනකම් විතරයි. එතන එහෙම එකක් නැහැ කියලා මේ විසිරෙන ක්‍රමවේදය හරහා බැලුවාට පස්සේ එතනින් එහාට ඒ සම්බන්ධකම එදැම් පස්සේ නැහැ. සම්බන්ධකම ඉවරයි. බණ අහන්න එපා. මොකෝ වෙන්නේ? ඔය ඔබගේ තියෙන සියලුම සම්බන්ධකම් ආවර වෙනවා. කරන්න දෙයක් නැහැ. අහන්න නම් එපා. ඇව්වොත් ඔය සම්බන්ධකම් ඔක්කොම කැඩෙනවා මිනිතු. කොටිම්ම කිව්වොත් එහෙම අම්මගේ පුතාගේ තියෙන සම්බන්ධකම් මොන වෙනවද? කැඩිලා විසිරලා යන එකක් එහෙම ඉන්න බා කොල්ලෝ එහෙම. මොටිය ගාලයක් ගියාට පස්සේ ඔබගේ පුතාගේ පුතාට ඔබත් එක තියෙන සම්බන්ධකම නැති වෙනවා. මොකද පුතාට තේරෙන්න ගන්නව මොකද්ද? එහෙම සම්බන්ධකමක් තියෙන්නේ? එහෙම එකක් නැහැ කියලා. ඊට පස්සේ ඔබ කොච්චර උඩ කොච්චර කෑ ගැහුවත් වැඩක් නැහැ. ඒ කොල්ලගේ හිතයි වෙනස් කරන්න බෑ. මොකද ඒ කොල්ල තේරුම් අරන් ඉන්නේ යථාර්ථය මොකද්ද කියලා. ඒත් එක්ක මේ පුතාගේ හිතේ තියෙන සියලු දුක් නිරෝධ වෙනවා. අම්මත් ඒකම කරා නම් අම්මගේ දුකත් නිරෝධ වෙලා යනවා. වැටේනවද? තේරුම් ගත දේවල් ජීවිතේ රොදව ගන්න උත්සාහ කරන්න වැටේන පිරිස.